අපිට ඔක දහන එකක් නැහැ
නේද?
එනවා දැන් 10යි පටන් ගන්න හැදන්නේ. තව කවුද දන්නේ මගේ නයි ඉන්නේ. නමස්කාර පන්ති කීටෝලෙන්
නමස්කාර කියලින් කට්ටේ වට
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විභාජිවතු වරියතු සම්මා සම්බුද්ධ ඥානං මහන්සේත නමස්කාරය වේවා. සවතු ආදෝ සම්මා සම්බුද්දස්ස ජීවනවත්තේ ආදේවතු වරිහතු සම්මා සම්බුද්ධයන් වහන්සේට මාගේ මේ නමස්කාරය වේවා. භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සේවනවත්තේ භාග්‍යවතු අරිහතෝ සම්මා සම්බුද්ධ ඥානං වහන්සේට මාගේ මේ නමස්කාරය වේවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තෘතියံපි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තතියံපි බුද්ධං සරණං ගච්ඡාමි තතියံපි ධම්මං සරණං ගච්ඡාමි තතියံපි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු විචාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අපි දැන් නමස්කාර පාඨය ගැන පොඩි විග්‍රහයක් අරගෙන තියෙනවා කියලා කියනවා. ඊළඟට පංචශීලය ගැන පොඩි විග්‍රහයක් අරගෙන තියෙනවා. හැබැයි මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන එක ගැන තව වෙනකම් විග්‍රහ කරන්නේ නැහැ. ඇත්තටම අපි බුද්ධං සරණං ගච්ඡාමි. ගච්ඡාමි කියන්නේ මොකක්ද කියලා? බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ මොකක්ද? මෙන්න මේක ගැන කව ඔගොල්ලෝ හිතනවාද? වදිද්දි හිතන්නේ මොනවද කියලා? බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට වදිද්දි චාම්පිකා වදිද්දි හිතන්නේ මොනවද කියලා? බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට
හිතන්නේ
බුදුරජාණන් වහන්සේ ගිය මාර්ගයේ ගමන් කරනවා කියලා හිතනවාද? මේ සුදේකාන්ත මොනවද හිතන්නේ කියලා? බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. ඒ මඟ මවත් යමි. පුදුමනම් හිතන්නේ කියලා.
උපේක්ෂාවේ විදියට පංචේ දාන ආරක්ෂා කරගෙන උපේක්ෂාව දියුණු කරනවා නිර්වාණය අරමුණු කරගෙන කියලා විශ්වාස කරනවා.
නිත්‍ය සීලයේ විදියට පංචිල් ආරක්ෂා කරගෙන නිර්වාණය අරමුණු කොටගෙන උපේක්ෂාව දියුණු කරනවා කියලා ලුගන්නේ. ඒ මඟ ගමන් කරමින් කියන එක තව ටිකක් විග්‍රහ කරගෙන තියෙනවා කියලා. તો ජයන්ති මොනවද හිතන්නේ කියලා? බුද්ධං සරණං ගච්ඡාමි කියලා. මුකුත් හිතන්නේ නැති.
බුද්ධජනන මහන්සේ
බුදුරජාණන් වහන්සේ වැඩිය මඟ, ඒ කියන්නේ පාත්‍රය අරන් වැඩිය මඟද කියලා. මොකද මේ වැඩි මඟ කියන්නේ?
පාරමිතා
පූර්ණේ කලමින් ගමන් කර මාර්ගය. තව ටිකක් විග්‍රහ කරාලු. දැන් මේ බුද්ධං සරණ ඕගොල්ලෝ නමස්කාරය කියන. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන. දැන් වැඩි දෙනෙක් මෙතන ඉන්න කට්ටිය අලුත්ම ඇරෙන්න අනිත් කට්ටිය මේකේ විග්‍රහය දන්නවා ඇති. අලුත් අය CD ගෙන ඇහුවනම් දන්නවා ඇති. මේක දන්නවා කියන්නේ මොකක්ද? බුද්ධං සරණං ගච්ඡාමි කියන නමස්කාරයෙන් පස්සේ නේ කියන්නේ. කාටද අපි නමස්කාර කරන්නේ? අපි නමස්කාර කරන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. ඒතර භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන්නේ. භාග්‍යවත් කියන්නේ සතර සාරාංශික කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී ධම් පුරමින් කුසල් ශක්තිය ඇති කරගත්තා වූ. මේකද මේ කියන්නේ. ඒ පාරමී කියන්නේ මොකක්ද? තණ්හාව නැති කිරීම පිණිසම ක්‍රියාකලා වූ සිතින් අතෑරීමේ මඟ වමන් කළා වූ. කොහොම කිව්වත් එච්චරයිනේ කියන්නේ. එකයිනේ. එනේ ඒ භාග්‍යවතුන් වහන්සේ කියලා අපි කියන්නේ භාග්‍යවත් වූ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කියලත් කියනවා නේද? ඒතර පාරමී ධම් සිතින් අතහැරීම පුරුදු කළා වූ අරිහත්ත්වයට ඒ නිසාම අරිහත්ත්වයටපත් වෙනවා. සියලු කෙලෙසුන් කෙරෙන් දුරු ශක්තිය ඇති කරගත්තා. දුරු වීමේ භාග්‍යය ඇති කරගත්තා වූ දුරුණා වූ දුරු කරගත්තා වූ. ඒතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ත්‍රිමේ සියලු කෙලෙස් නැති කිරීම ස්වකීය ප්‍රඥාවෙන්ම පාරමී ධම් පුරලා ඒකේ ශක්තියෙන්ම තමයි මේ ප්‍රඥාවෙන් තණ්හාව නැති කිරීම කෙලෙසුන් නැති කිරීම ඒ කියන්නේ කෙලෙස් ප්‍රහීණේ කලේ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි කියන එකද කියන්නේ? උන්වහන්සේට නමස්කාර කියන්නේ මේ සිත තැන්පත් කරගෙන සිත කය වචනේ තුන්දොර එහෙම උගන්වලා නැහැ නේද කියලා. මේ සිත තැන්පත් කරගන්නවා නැත්තම් නාමයේ ස්ථාවර කරගන්නවා. උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේ කරාවු ක්‍රියාවලිය ඉදිරියේ මම සිත තැන්පත් කරගන්නවා නැත්තම් ස්ථාවරමු භාවනා කරගෙන ඉන්නේ. එම අරමුණේ පිහිටාගෙන හිත එකතැන සබාගෙන සිරස බිම සදමි. ඒ කුසල් ශක්තිය ඉදිරියේ මම මගේ ප්‍රඥාව බිම තියෙනවා. ප්‍රඥාව තියෙන තැන බිම තියෙනවා. තියලා ගෞරවනීය ආකාරයෙන් පතන පිහිටුව වඳිනවා. පතන පිහිටුව වඳිනවා කියලා දීලා තියෙනවනේ කියන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ මග ගමන් කරමි බුද්ධං සරණං ගච්ඡාමි. ඒ බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට භාග්‍යවත් ගුණේ නැවත මනසට එන්න ඕන. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ නැවත මේ මොකද්ද? උන්වහන්සේගේ සරණ යනවා කියන්නේ මොකද්ද? උන්වහන්සේ කළේ මොකද්ද? පාරමිතා පිරුවා. එහෙනම් පාරමී කියන්නේ මොකද්ද? තණ්හාව නැති කිරීම. එතකොට මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා තමන් කියනකොට මේ තණ්හාව නැති කිරීම ගැන මෙනෙහි නොකරනවා නම් ඒක නොකියා ඉන්නේ කොහොඳයි? බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට උන්වහන්සේ ගමන් කළ මාර්ගයේ මම ගමන් කරමි කියන එක මනසට එනකොටම මනසින් ගැලවෙන්න ඕන වටපිට තියෙන ඒවා. වටපිට තියෙන ඒවා කියන්නේ මොනවද? අල්ලගෙන ඉන්නේ ඔක්කොම කියලා. ඔක්කොම ටික ගලවල වුණ සිරස බිම තියලා අදිශාන තියන්නේ. එහෙනම් ඔක්කොම අනුතරමින් මේ මොහොතට ගලවලා අතාරින්න ඕන. අත ඇරගෙන ඕන මේක තියන්න බිම. එහෙම නැත්තම් ඒකේ තේරුමක් නැහැ. හොද හොද මඩේ දදා දානවා මඩේ දදා ආයි හොදනවා. එහෙමද? එකින් එක ගලවවව මාර්ගය ගැන හිතන්න ඕන. එනම් බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට උන්වහන්සේ කළේ මොකක්ද? නැවත භාග්‍යවත් ගුණය. පිරූ පාරමී ධාරාව. මේ ටික නැවත නැවත සිහියට එන්න ඕන. ඔබ වහන්සේගේ පසුපසම ගමන් කරමි. එහෙනම් අනාගතේ මගේ අදිශානය වෙන්න ඕන සම්මා සම්බුද්ධත්වයේ හෝ රහත් භාවය. පසේ බුදුරන් ඒක කමන්නේ. සම්බුදු පසේ බුදු මහරහත්. එතකොට මේක මනසට එන්න ඕන බෝහන්සේගේ පසුපස ගමන් කරන්නේ කවුද? එහෙනම් ඉක්මනින්ම මාගේ මනස චීවරය දරා ගැනීමට ශක්තිය මට ලැබේවා. ඒ චීවරය දරා ගන්න ඕන හිත දියුණු කරගෙන. නිකන් දරාගෙන වැඩක් නැහැ. සිතින් අයින් කරගන්න පුදුසු කරන්න ඕන. අනේ මට හෙට විභාගේ පාස් කරගන්න ශක්තිය ලැබේවා කියන බුදුන් වැන්දොත් නම් අපාගත වෙන්නේ ඒකත් ඇති කියන මොකද ගෞතම බුදුරජාණන් වහන්සේ අපහාස කිරීම. උන්වහන්සේ සියලු දේ අතහැරියා. උන්වහන්සේ උපාධ්‍යන්තුරු බැලුවේ නැහැ, රජකම් බැලුවේ නැහැ, මේ ඔක්කොම අතහැරියා. එහෙනම් මම අතහරින්න පුරුදු කරමි කියන අදිෂ්ඨානය තමයි තියෙන්නේ. ඒක සරලව කිව්වොත් ඒකයි. ඒක දුකරන්න පුරුදු කරමි නෙමෙයි. හෙට මගේ කඩේට වැඩියෙන් කම්පියුටර් ලැබේවා. හෙට මට විවාහ සමත් කරගන්න ලැබේවා. මේ ඔක්කොම ලෞකිකයි. හෙට මට ජපානයට ලැබේවා. ජපානය කියන්නේ දිව්‍ය ලෝකෙටත් එහා තැනක් නේ. ජපානේ ඇමරිකාව බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළ තියෙන ඕකද? ජපානය යන්න ඇමරිකාව යන්න. කාම සුකල්ලි කානු යෝගය ඔක්කොම තියෙන ජපාන. මේ පංචශීලයේ කඩන තැන් වලට යන්නද මම අධිෂ්ඨාන තියන්න ඕන. බුදුරජාණන් වහන්සේ කිව්වේ ඒකද? මේ උදේකාන්තර නෙමෙයි කිව්වේ. පංචශීලයේ රකින තැන පංචශීලයේ කඩන තැනට යන්න තමයි අපේ කට්ටිය හොයන්නේ. එතකොට පංචශීලය රකින්න දවසට අඩු ගානේ මෙතෙන්ට සතියකට දවසක් ඇවිල්ලා මේක රකින්න කියලා ඇහෙන ටික හරි නැති කරගන්න තමයි නෑ මම යන්නේ අවුරුද්දකට විතරයිමයි. මේ රටේ හිටියොත් මගේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ. මගේ දරුවා එහෙ ඉන්න ඕන නෑ. මම විසඳේ සාඳින්නේ නෙවෙයි කියන්නේ. ලංකාවට આવොත් හරි වැඩේනේ. රස්සාවලුත් නැහැ, කණ්ඩාගෙන නැතුව මූ මැරලෑයි මල පෙරිට එක්කම ඉන්න මොන පෙර රටක තමයි. දිව්‍ය ලෝකේ තියෙන්නේ එහෙනේ. අපිත් මේ අදිස්ත්‍රාණ කරන්නේ දිව්‍ය ලෝකේ ඉඳලා ජපානය යන්නේ කොහොමද? මේ උදේ හවස අපේ දෙවිවරුත් බලන්න දැන් ඒක තමයි තියෙනවා. වීසා හදාගන්නේ කොහොමද? ඇමරිකාවට යන්නේ කොහොමද? වෙලාවට දරුවෝ හිටින හැටි. නැත්නම් ඒක හරි ප්‍රශ්නයක් වෙන්නේ කියලා. නැහැ ඉතින් පිනක් තියෙන එකෙක් නම් අපේ වෙදකමවත් උගන්න ගන්න බැරි ඇති.
දෙපත්ත එකක තියෙන.
නැහැ මම උදේකාන්ති මිස්ටර් නෙමෙයි නම් නෙමෙයි කිව්වේ. ටිකක් හිත තැම්පත් කරගන්න පහසුම තැන තමයිලු ඇමරිකාව නැත්නම් ජපාන. මේක ගියේ නැත්නම් එහෙම හරි වැඩේ. ඉතින් මොනව වුණත් බුදුරජාණන් වහන්සේ නම් උදේින්නම් දිවසින් බලනවා බෝධිසත්වවරයන් වහන්සේලා දිවසින් බලන කොහෙද සුදුසුම තැන නිර්වාණ අවබෝධය ඇති කරගන්න. ওই බලපු වෙලාව ওই කර අටක්වත් පෙන්නේ ඉන්දියාව තමයි පෙන්නලා තියෙන්නේ. ගෞතම බෝධිසත්වයන් වහන්සේට දේශය කියන්නේ දැක්ක ඉන්දියාව. ඒ කාලේ මම හිතන්නේ ජපානේ ඔච්චර දියුණු නැතුව ඇතිලු. නැත්නම් ඇමරිකාව ඔච්චර දියුණු නැතුව ඇති කියලා. දැන් දියුණුම රටවල්නේ ඔක්කොම යන්නේ ඊර්දියෙන් කියන ඒ රටවල් වලින් ඉන්න අය. මේ හදිසියවත් ඔය රටකදී මරණයට පත් වුණොත් යන තැනගෙන තමයි කල්පනාකාරී වෙන්න වෙන්නේ කියන. උදේ ඉඳන් රෑ වෙනකන් ලෞකික ධ්‍යාන ලැබුව අය දිහා තමයි දකින්න වෙන්නේ. ඔක්කොම ලෞකික ධ්‍යාන තියෙන්නේ ලෞකික ඊර්දිය ප්ලේන් එකෙන් යන්නේ. එහා ගමෙන් මෙහා ගමට ප්ලේන් එකෙන් යන්නේ. ඔන්න දියුණුව. දැන් අපේ රටේ ඉස්සර කාලේ ඉඳන් දියුණු කරේ මනස කියලා. අපේ රටේ දියුණු කළේ මනස ඉන්ද්‍රියෙන් යන්න තමයි මිනිස්සු බැලුවේ. අපි වැවුදාගේ හැදුවේ මනස දියුණු කර ප්‍රඥාවෙන් තමයි බැලුවේ මොකද්ද කරන්න ඕන දැන් මේ වැහි වතුර ටික ආරක්ෂා කරගන්න අපේ කුමරු සකස් කරගන්න. ඔන්න බුද්ධං සරණං ගච්ඡාමි තියෙන්නේ ඔතනක. අනිත් අය වෙනුවෙන් මේ අපේ රටේ ඉන්න අසරණ ජනතාව එදා වේලා හදාගන්න කුඹුර බඩවියට රැක ගැනීම උදෙසා සකස් කරගන්න කුඹුර හදාගන්න වතුර නෑ. වැස්ස තියෙනවා එක කාලයකට මේ වතුර ටික අහක් යනවා. එහෙනම් මේකට මොකක්ද කළ යුත්තේ කියලා අදිෂ්ඨාන තියලා බලමු කට්ටිය තමයි එදානම් හිටියේ කියනවා අපේ රටේ. පිට රටවල් වල ගිහිල්ලා ඔය බාගෙට හොයාගත්ත තාක්ෂණ පාවිච්චි කරේ නෑ. අද වෙනකන් මේ තාක්ෂණය කිසි කෙනෙකුට හොයාගන්නත් බැරි වෙලා තියෙන දැන් මොකද මේ හිත දියුණු කරලා නැති නිසා. හිත දියුණු කරපු ඇත්ත කැලේට ඇතුළටම යනවා. මොකද මේ සමාජයේ ඉන්න බෑ. මොලේ තියෙන කට්ටිය ඇත්තේ නෑ. පිස්සෝ ටිකක් ඉන්නේ. පිස්සොත් එක්ක ඉන්න බෑ කියලා කැලේටම වෙලා ඉන්නවා. ඇයි හොයන්නේ ප්ලේන් එකෙන් යන්නේ? මෙච්චර මේ මනස දියුණු කරගෙන දෙයක් කරගන්න පුළුවන්කම තියේදී හොයන්නේ ඒක තමයි. හොඳට හිතලා බලන්න කියලා කියනවා. තමන්ගේ කාලේ මනුස්ස ආත්මයක් බුදුරජාණන් වහන්සේ කිව්වේ අප්‍රමාදෝ අමත පදං. අප්‍රමාදය ප්‍රමාදෝ මච්චුනෝ පදං. අප්‍රමාද වෙන්න කිව්වේ මොනවද? හිත දියුණු කරගන්න. මේක දියුණු කරගත්තේ නැත්තම් චිත්ත සමාධිය ආවම හිත දියුණුුණා නම් නෙමෙයි කි. ඔක කර කර ඉඳි හුටස් ගාලා ගියොත් එහෙම ওই ප්ලේන් එකක්වත් කඩන් වැටුනොත් එහෙම එතනින් ඉවරයි. ඉතුට ඊළඟ ආත්මය කරගන්න බැරියෙ. හොඳයි අපි ඒක කර බලමුකෝ. මේ ටික තේරුම් ගන්න නැත්තේ ඇයි? ඕගොල්ලොන්ට මෙච්චර අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ හිතේ දියුණුව ඇති කරගෙන එතනින් පාරමී පුරා ගන්න උත්සාහ කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ කළේ ওই ටික. කොයි ටික නොකර බුද්ධං සරණං ගච්ඡාමි කිව්වට වැඩක් නැහැ. එහෙනම් දවසින් දවස දියුණුව මානසික දියුණුව කරා ගමන් කරන්නයි හිතන්න ඕන. මේ ටික හොඳට හිතට ගන්න කියලා. ඒක ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ මොකක්ද? බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. උන්වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගෙන දරා ගැනීමට මට ශක්තිය ලැබේවා. උන්වහන්සේ දේශනා කරේ මොකද්ද? දේශනා කරේ නැවත නැවත මේ දේශනා කරපු ධර්මය. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? පාරමී ධම් පිරුවා. උන්වහන්සේ දේශනා කළ ධර්මයේ තියෙන මොකද්ද? පාරමී ධම් පිරුවේ තණ්හාව නැති කිරීමටයි. එහෙනම් දේශනා කරපු ධර්මයේ තියෙන මොකද්ද? කණ්හාව නැති කරන ආකාරය, දුක, මේ භවය දුකයි කියලා තේරුම් ගන්න ආකාරය. කාටවත් ඕක නම් තේරුණ නැහැ තාම කියලා. මේ භවය දුකයි කියලා ඕගොල්ලන්ට කොමුණ පිස්සුද? කාණ්ඩ තියෙනවා නම්, බොණ්ඩ තියෙනවා නම්, කනවා බොනවා නිදිනවා උපාධි ගහනවා වාහන තියෙනවා, කොහෙද දුකක් තියෙන්නේ? ජපාන් ටිකේ දුක ඇත්තෙම නැහැ. ඇමරිකාව ටිකේ දුක දැනෙන්නෙම නැහැ. ජේසුස් වහන්සේ ඉන්නේ. ඒක නිසා දුකක් දැනෙන්න විදියක් නැහැ. ජපාන් නම් බුදුහාමුදුරුවෝ ඉන්නවා කියලා මිනිස්සු හිතන්නේ ඉන්නවා. බුදුහාමුදුරුවෝ හිටියර පැත්ත පළාතේ වැඩි ඉන්නවා. ඉතින් මේ මොකද්ද මේ කියන්නේ? කෙලෙස් වැඩි කරන තැන් ඒ. මේ රට ඉන්දියාව තරම් කෙලෙස් අඩු කිරීම සඳහා සුදුසු තැනක් තවත් නැහැ. එහෙනම් මේ රට පුණ්‍යවන්තයෙක් ඇති පුණ්‍යවන්තයෙක් සඳහා වෙන්න උතන. ජපාන ඊට වැඩිය පින්වන්තුනේ ඉන්නේ. ප්‍රාණඝාත අකුසලයේ කියන එකේ උදේ ඉඳලා රෑ වෙනකන් කිඳා බැහැගෙන ඉන්නේ. ඒතර මේ වගේ රටවල් වලට ගිහාම වෙන්නේ හිතේ තියෙන සැලසීම තව තව නැති වෙලා යනවා. එතකොට ධම්මං සරණං ගච්ඡාමි කියේ දුක අඳුර ගන්න ඕන. මොකද්ද මේ දුක කියලා කියන්නේ? මොකක්ද දුකයි කියන්නේ? ධම්මික මොකක් දුකයි කියන්නේ කියලා.
ඉපදීම
දුක. පොතේ තියෙන ඩිග් ගල කිව්වා. ඇයි ඉපදීම දුකක් කියන්නේ? ඉපදීම දුකක් කියන්නේ ඇයි? ජයන්ට ඇයි ඉපදීම දුකක් කියන්නේ කියලා?
ජාති ජරා මරණ ව්‍යාධි මරණ.
ජාති ජරා ව්‍යාධි මරණ. එකක් කොටෙන් ආවද? ඇයි ඉපදීම දුකක් කියන්නේ? ඉපදීම දුකක් නම් බර්ත්ඩේ පාටිස් ගන්න එයි. අද තමයි මගේ උපන්දිනේ. දන්නේ නැහැ දැන් අවුරුද්දක් වලට ලඟ වෙලා කියලා අවුරුද්ද කිව්වා. ඇයි ඉපදීම දුකක් කියන්නේ? අකුසල් රැස් කරගන්න ඉපදීම නිසා. කුසල් අකුසල් දෙකම. ඒක තමයි සංසාරය කරකිනවා. ලෝක බෝලේ වගේ. ඇයි ඉපදීම දුකක් කියන්නේ කියලා? මට නම් මතක නැහැ.
ඉපදුනාට පස්සේ අපි සෝදු කරනවා ඒ කුසල් අකුසල් දෙකම.
ඉපදුනාට පස්සේ ආයි කුසල් අකුසල් දෙකම පුරු. සසර තවත් දික් වෙනවා ලේකේ. සමන්ට ඇයි ඉපදීම දුකක් කියන්නේ කියලා? සමන්ත කාට ඇහෙන්නේද කියන්නේ කියලා? දිව්‍ය ලෝකෙට ඇහෙන්නේද? මුස්ලිම් නෑට ඇහෙන්නේ සමන්ත කියලා. හයිය කතා කරන්නේ. ඉපදීම කියන්නේ කොහෙද ඉපදෙන්නේ? මනුෂ්‍ය ලෝකෙත් ඉපදෙනවා. හැමතැනම ඉපදෙනවා. මනුෂ්‍ය ලෝකෙ ඉපදුනොත් සැපයි නේද? මනුෂ්‍ය ලෝකෙ ඉපදුනොත් සැපයිද කියලා? සැපක් නෑ කියලා කියනවා. කියන නිසා කියනවා. ඉපදීම දුකක්, මරණය දුකක්, ජරාවට පත්වීම දුකක්. ඉතින් මොකද මේ ඉපදීම දුකක් කියන්නේ? ඉපදුනොත් මැරෙනවා කියලා කවුරුත් දන්නවා. හැබැයි ඔක දන්නේ නැතුව ඉන්නේ කියලා හැමෝම. නැත්නම් ඉත ඔච්චර ගොඩ ගහයි කියලා. කූඹිය දන්නේත් නැහැ නේ. කූඹිය රැස් කරනවා. ඔක රැස් කර කර මග දිනනකොට මිනිස්සුන්ට කොච්චර පෑගෙනවද? එහෙම නැත්නම් සත්තුන්ට කොච්චර පෑගෙනවද? ජොග් ගාලා එතරම් යනවා. ඉත රැස් කර කර ඉන්නවා. ඊට පස්සේ රැස් කරපු දැන්වල කූඹිත් නැහැ. රැස් කරපු ටික තියෙනවා. ඒ වගේ තමයි මේ මිනිස්සුත් කියලා කියනවා. මිනිස්සු රැස් කරනවා. ඊට පස්සේ කොයි වෙලේ මැරෙනවද දන්නේ නැහැ. ඔන්න එතකොට ලෙඩක් හැදෙනවා. ඉපදිච්ච දවස් ඉඳන් ඉන්නේ හිතන් ඉන්නේ මේ ටික ඔක්කොම රැස් කරගන්න ඕන. මම නම් මැරෙන්නේ නැහැ කවදාවත්. ඒකනේ ඔච්චර රැස් කරන්නේ කියන්නේ. එතකොට රැස්සාවක් කරන්නේ රැස් කරන්නේ. මගේ පුතා ලෝය කෙනෙක් වෙන්නම ඕන. මගේ පුතා අහවලෙක් දොස්තර කෙනෙක් වෙන්නම ඕන. කීයක රැස් කරනවා. ඊට පස්සේ අස්කරන්න දන්නේ නැහැ. ඔක්කොම රැස් කරනවා. එහෙනම් මේ රැස් කිරීමම දුකක් නේ කියලා දැනෙන්නේ නැත්තේ ඇයි? මේ රැස් කිරීමේද කොයිතරම් වද විඳිනවාද? ඉපදිච්ච දවසේ ඉඳන් තරන්නේ පොඩි කාලේ කනවා බොනවා. එතකොට අම්බල උගන්නන්නේ පුතේ ඉගෙන ගනින් පුතේ රැස් කරපන්. වෙන කිසි දෙයක් උගන්නන්නේ නැහැ. උපාධිය රැස් කරන්න උගන්නවා. ධනෙ රැස් කරන්න උගන්නවා. අස්කරන්න උගන්නන්නේ ලේසියෙන් කෙනෙක්. තර්මේ රැස් කිරීම කියන්නේ මොකක්ද? තණ්හාව නැති කිරීම. තණ්හාව රැස් කරනවා. ඒ තණ්හාවෙන් මේ සෑම දෙයක්ම රැස් කරන්න අල්ලගෙන නේද ඉන්නේ. දැන් අපේ ආරණ්‍ය වැඩ වාසය කරන අර ස්වාමින් වහන්සේ ගැන උදාහරණ මෑණිවරුගේ කුටියක්. මේ එතන මුකුත්ම නැහැ. පොරලෝසු තියෙන පොට්ටික තියෙන ඇඳ තියෙන එච්චර. ඒතර ඔළුවට බරක් නැහැ. පරිසම් කරගන්න දෙයක්වත් නැහැ. කිසිම දෙයක් පරිසම් කරන්න දෙයක් නැහැ නේද? කාණ්ඩ ටිකක් ලැබුණොත් කනවා. නොලැබුණොත් මොනව කරලා නිකන් ඉන්නවා. ඒ වුණාට භාවනා කරන. භාවනා ශක්තියෙන් ඉන්නවා. හිත දියුණු කරගෙන ඉන්නවා. දැන් මෙතන කොයිතරම් සැහැල්ලුවක් තියෙනවාද? කිසිම දෙයක වගකීමක් නැහැ. දැන් විවාහයක් වුණෙන් පස්සේ අම්මා තාත්තා දෙන්න එක දරුවෝ ඉන්නවා. දෙන්න මැරෙන්න බැයි දරුවෝ ටික ලොක් කරන්න ඕන. ඊට පස්සේ ඒ අතරේ දරුවෙක් ලෙඩ වුණා. දැන් මේ ගෙදර පැත්තකට ලා බලන් ඉඳන දවසට කී දෙනෙක් කඩාගෙන එනවා. ටෙලිෆෝන් එකෙන් කී දෙනෙක් කනරවද? දැන් මේ ඊපෙරේදස් මෙතන අම්මා තාත්තා නැහැ. හිටපු ගමන් දුවගෙන ආවට ආවා. මොකද ලඬාගෙන අය පුතාට පිළිකාවක් කියලා. මේ බේත් ගත්ත අම්මා කෙනෙක් පහුගිය දවස්වල සතියකට ඉඳලා රෑ අඬාගෙන ආවා. මාත්‍යාගේ අත හොල්ලන්න බෑ. එකපාර දර කෑල්ලක් බලන්න ගිහලා අත මොකද්ද වුනේ කියලාවත් දන්නේ නැහැ. අත වේදනාවේ කෑ ගහනවා ගියා ඩොක්ටර් මාත්‍රු හම්බෙන්න ගියා ස්පිටාල් නවතින්න කිව්වා. මේ එපාර වේද මාත්‍රු හම්බෙන්න ගිහලා තෙල් ගෑවා හරියන්නේ නැහැ. රෑ ජාමේ දුවගෙන ආවා එපා. දැන් ඉතින් මහත්යාට සනීප වුණාම හරි සතුටයි. දැන් ඉතින් හොඳයිනේ. ඔන සම්පත්. දැන් ඊට පස්සේ මේ ඊයේ ගිය සිකුරා මේ සිකුරාදා. අඬාගෙන ආවා. පහුගිය සිකුරාදා. එදා විදකම් කරන දවසකුත් නෙමෙයි ඇවිල්ලා අඬනවන්න අහනට උත්තර දෙන්න ඉන්න. පස්සේ බලන තාත්තා තන්න අම්මා තන්න. මොකද දඬන්නේ? පුතාට දැන් අවුරුදු 20 ගාන බඳින වයසේ විවාහත් වෙන්න දැන් ඉන්න. පුතාට පිළිකාවක් කියලා ડોક્ટર මාත්‍යා කිව්වා. කිව්ව ගමන් අඬනවා. දැන් මොකද්ද මේ? අනේ මට නම් මැරෙන්න බෑ මම මැරිලා බෑ හම්බ කරලා තියන්න ඕන පුතාට. දැන් මොකද පුතා මැරෙන්න යන්නේ? මේ මොකද්ද මේ ජීවිතේ? පොල් ගහේ ඇටි තැල්න කුරුම් බැටි තැල්න මෝරච්ච තැල්න වේලිච්ච තැල්න. එන මේ ජීවිතේත් ඒ වගේ. දැන් මේක කොයි වෙලෙක වෙනස් වෙනවා? ඉපදෙච්ච මොහොතේ ඉඳන් වෙනස් වෙනවා. කොයි වෙලේ මේක අතාරිනවද දන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ මෙච්චර කාල භාවනා කරන් ඉගෙන ගත්තේ නාමය කියන එකේ තියෙන ශක්තිය ට අනුව රූප කොටසක් හදාගත්තා. ඒකේ ශක්තිය එක එක ආකාරයෙන් ඉස්මතු වෙනවා. කුසල් ඉස්මතු වෙනවා, අකුසල් ඉස්මතු වෙනවා. අකුසල් ශක්තිය කියන එක ලාවට එකක් නම් පොඩ්ඩක් රිදෙනවා. ඊට චුට්ටක් එකක් නම් මම මේ ඔයගොල්ලන්ගේ භාෂාවෙම තමයි කියන්නේ කියලා. ඊට පොඩ්ඩක් එකක් නම් පොඩ්ඩක් බරපතල එකක් නම් ඊට වැඩි රිදෙනවා. දැන් ඉතින් ડોક્ટર මහත්තයව හම්බෙන්න ගියාම නැත්තම් ડોક્ટર ලෝණ හම්බුණා මේ ටිකක් බිල පෙට්ටක් ගිරලා හොඳ වෙනවා. ඊට වැඩි එකක් නම් ඔන්න හොඳ කරගන්න බෑ. ඒගොල්ලොන්ට බෑ. හොලේදී හොයාගන්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ එනවා පොළ දැන් ඉතින් හැමදැනම යනවා. සාත්‍තර කියන බෙලි කඩාවගේ නටන කට්ටිය ගාවට යනවා. ඉතින් මොනවා හරි ගිරන්න අහවලා මොනවද කරා? දැන් වෛරේ පතුරවනවා. ඉතින් පොල් ගහනවා. අබ පුච්චනවා. තවත් මොනවා හරි කරලා ද්වේෂය වැඩි කරගෙන ආයි එනවා. දැන් මොකද මේ ලෙඩේ වැඩි වෙන්නේ? ද්වේෂයනේ ලෙඩේට හේතුව. ඔක දන්නේ නැහැ. දැන් සාත්‍තර කියන තැන් වල දෙයියෝ කියලා ඇවිල්ලා ඉඳලා ඕවා දන්නේ නැහැ කියලා. ඒ දෙයියෝ දන්නේ නැහැ ද්වේෂය කියන්නේ මොකද්ද කියලා. දෙයියෝ හරි භූතයෙක් හරි බෙලි කඩාගෙන ඒක දන්නවනම් අර මනුස්සය වරම නටවන්නේ කියලා. දිව පෙරලි පෙරලි කතරගම ගිහින් බාන්න ඕන කොච්චර බිම පෙරදෙනවා කියලා. ඒක ඔයගොල්ලෝ අහලා නැතිද? මමත් දෙවි කෙනෙක් තමයි කියනවා. ඔයගොල්ලෝ අහලා නැතිද මේ වගේ කියන ඒවා? මේ අකුසල් රැස් කරන්නේ බුදුරජාණන් වහන්සේ කියලා නේ. අකුසල් රැස් කරන්නේ කාලවක ඇගයක් ඇතුළට වෙලා නටන්න කියලා. මේ මිනිහයාගේ රූපය අයිති කරගෙන බිම පොලේ වැතිරි 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 මොනවද මේ කරන්නේ? ඉතින් තව කෙනෙක් ගිහලා ඔතනින් සාත්තර අහනවා. අර මිනිහයාට ද්වේෂයමයි පුරුදු කරන්නේ. ඔන ද්වේෂය වැඩි වෙනවා. ඊට පස්සේ මොකද? ලෝභයේ ද්වේෂය වැඩි කරනවා. ඊට පස්සේ සියන තරම් සල්ලි කුට්ටි ගෙවලා ගෙවලා පූජාවලු තියලා අන්තිමට හොඳ වෙන්නේ නැහැ. මේ මොනවද මේ සංඛාර වැඩි කරන සිතේ සංඛාර කියන කොටස තමයි මේ ව්‍යාධියට හේතු වෙන්නේ. මේක වැඩි කර කර තව තවත් වැඩි වෙන එක විතරයි වෙන්නේ. එතකොට දැන් මේ පිළිකාවක් කියන්නේ මොකක්ද? ඇයි මේ මට විතරක් උනේ අනේ? ඔක හඳුනාම කියන්නේ ඔකට. මම මෙච්චර හොඳට හිටියානේ. දැන් දා ඒ අම්මා මෙතනට ඇවිල්ලා කියවන්නේ මම කවදක්වත් කාටවත් වැරද්දක් කරලා නැහැ. මං කිසි දවසක වැරද්දක් කරලා නැහැ. මගේ පුතා මෙච්චරයි මට ඉන්නේ. ඇයි මේ මටම උනේ? මේක හොද කරන්න පුළුවන්ද නෝන? ඉතින් පරි අහන්නේ පොරොන්දු කරගන්න. අනිවාර්යෙන් මේ නෝන මේ කර්මය අකුසලයේ අර ටික අරගෙන පුතාගේ කුසල් පුතාට කුසල් ටිකක් දීලා පුතාව හොද කරලා දෙන්න කියලා තමයි කියන්නේ. පුතා කරපු ඒවා නෙමෙයි මේ නෝනා කරපු ඒවා. නැත්තම් මෙතන ඉන්න දෙයියෝ කරපුවා. මොකද්ද මේ කියන්නේ? මේ අකුසල් ශක්තිය නේද? මේ නාමේ පවතින අකුසලය රූපයට සම්බන්ධ වෙන අවස්ථාව. අකුසලයේ විවිධාකාරයි. නොඑක් භවයන්හි කරපු අකුසලය. මේ ආත්මේ කරේ නැහැ කිව්වට උදේ ඉඳන් රැවෙනක ලෝභ දේශම වගේ එකතු කර. ඉතින් මොකද නොකරලා තියෙන්නේ? ඔබ තේරෙන්නේ නැන්නේ. නැගිට මොහොතේ ඉඳන් ලෝභයම එකතු කරන්නේ. ද්වේෂයම එකතු කරන්නේ. මෝහයම එකතු කරන්නේ. රාගය කියන්නේ මොකක්ද? භාවනා කරලා බලන්නකො මොකක්ද කියලා කියන්නේ. දේශය වැඩිම තැන. ඔගොල්ලෝ හොයාගන්නකො භාවනා කරලා ඉස්සරහට ඔක්කොම පේනේ කියලා. එහෙනම් මේව නේද මේ එකතු කරලා තියෙන්නේ. එහෙනම් අකුසල් කියන්නේ මේක. ඒත් මේක නාමයේ එකතු වෙලා ඔන්න ටිකක් ඉස්මතු වෙලා කොහේ හරි තැනකට සම්බන්ධ වෙන රූපේ. ඔන්න එතකොට පිළිකාවක් කිය. නැත්තම් හන්දිය අමාරුවක් කිය. එහෙමත් නැත්නම් වෙන අමාරුවක් කිය. ඔන්න ලිව එක ඩැමේජ් වෙලා දැන් හරි වැඩේ වෙන්නේ. මේ යන හොගාලා. මොකද්ද මේ ලිව එක? නැත්නම් අක්මාවනේ. මම මේ ඔයගලට තේරෙන භාෂාවෙන් කියන්නේ කිනෝ. අක්මාව කිව්වොත් තේරෙන්නේ නැහැ. ලිව එකකුත් තේරෙන්නේ නැහැ. මේක ඩැමේජ් වෙලානේ තියෙන්නේ. සමහර අයද ඔක ඩැමේජ් වුණාම හරි ෂෝක්. ඩයබටික්ස් හැදුනාම හරි ෂෝක් කිනෝ. ඩොක්ටර් කවට ගිහිල්ලා කියන්නේ මට මේ ලෙඩයව තමයි කුරුඳු වත්තලෙද මං හිතන්නේ කියලා නාබ්දි කියන්නේ. හයි ෆයිලෙද මේ රෝගය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. එච්චර මොහේ කියලා තමන්ගේ භාෂාවට කර කරන්නවත් දන්නේ නැහැ මේ රටේ මිනිස්සු. ඉතින් කොහෙද පංචශීලයේ රැකෙන්නේ? තමන්ගේ භාෂාව අඳුරන්නේ නැහැ. සිංහලෙන් එක වචනයක්වත් ඉංග්‍රීසි ඇතුල් කරන්නේ නැතුව සිංහලේ වාක්‍ය පහක් එක දිගට කියාගෙන යන්න කිව්වොත් 99.9%ක්ම ඕකෙන් සිංහලෙන් ෆේල් වෙනවා කියනවා. උඩ ඉඳගෙන දෙවිවරුන්ට සිංහලෙන් කතා කරන්න බැහැලු මෙහෙට ආවම මොකද ඇහෙන්නේම? ඒගොල්ලෝ මෙහෙට ආවම සංස්කෘතත් අමතකගෙන පාලිත් අමතකගෙන ඉංග්‍රීසියෙන් විතරයි කතා කරන්නේ. මනස ලෝකෙට ආවහම උඩට ගිහිල්ලා කියවෙන්නේ සමහරලාට ඉංග්‍රීසි වචන කලවම් කරපුවා. එතකොට උඩ ඉන්න කට්ටිය දැනගන්න ඔන්න මනුස්ස ලෝකේ ලංකාවට ගිහිල්ලා ඉන්නේ. මෙච්චරට තමන්ගේ භාෂාවට ආදරෙයි. දැන් මොනවද මේ කරන්නේ? දැන් ඉංග්‍රීසියෙන් වැඩිපුර කතා කරන්නේ. සිංහලෙන් කතා කරොත් ලැජ්ජ. මේ තරම් පෝෂණය වෙච්ච භාෂාවක් ගැන දන්නේ නැහැ. සුද්දෙකුට සිංහලෙන් හොඳට කතා කරන්න කියන්න බෑනේ. දැන් ඉංග්‍රීසියෙන් අපේ සිංහලයට හොඳට ඇක්සන්ට් එක තියෙනව නේද කියලා. මේ භාෂාවේ තියෙන පෝෂණය භාෂාව ගැන කතා කරද්දී තව පැය ගාණක් යනින් මම ඒක නවත්තනවා. අස් හතන් ගත්තේ මොකද අපේ රටේ මිනිස්සුන්ට තමන්ගේ භාෂාව කියන එකත් උගන්වන්න වෙලා තියෙන්නේ කියලා. දැන් මෙතන ඉන්න දෙවිවරු අහනවලු අපේ රටේ කියන්නේ නාත උන්නාසික රටද මේක කියලා. ඔයදී මමත් මේකේ ඉඳපු නිසා තමයි මෙච්චර හිතන්නේ කියලා. මේ මිනිස්සයාට මොකද වෙලා තියෙන්නේ? තමන්ගේ භාෂාව අඳුරන්නේ නැති, තමන්ගේ ආහාර වේල අඳුරන්නේ නැති, තමන්ගේ රටේ මුතුන් මිත්තෝ කරපු ටික සම්පූර්ණයෙන්ම අඳුරන්නේ නැති, එතන තිබුණු සාරය අඳුරන්නේ නැති මේ රටට මොකද වෙලා තියෙන්නේ? තවත් වෙන්න දෙයක් තියෙනවාද? බුදුරජාණන් වහන්සේ කීතරයක් අඩියපුත තියපු තැනක්ද මේ? උදේ ඉඳන් රෑ වෙනකම් බණමයි ඇහෙන්නේ. බණ දේශනා කරන්නේ බණ නොදන්න අය වැඩි හරියක්. අහන්නේ නොදන්න අය දේශනා කරන්නේ නොදන්න අය. දැන් හොඳට කල්පනා කරන්න කියනවා මේ භවය කියන්නේ මොකක්ද? මෙතන දැන් ඉපදුනා උදේ ඉඳන් රෑ වෙනකන් ලෝභය, ద్వේෂය, මෝහය රැස් කර කර ඉන්නවා. ඒ අතරට ව්‍යාධිය පැමිණෙනවා. ව්‍යාධිය පැමිණිච්ච ගමන් කාඩාරී බෝධිය වටේ ළඟට දුවල ගිහිලා බෝධිය වටේ කැරකෙනවා. මේ කැරකි කැරකි නැවත ලෝභ, ద్వේෂ, මෝහ එකතු කරනවා. නොගලු කරන දෙක්කිය. ඊට පස්සේ මොකද කරන්නේ? ડોક્ટર මහත්තයා ළඩේ හොඳ කරවතින් ආයිසරයක් ඇවිල්ලා ලෝභ, ద్వේෂ, මෝහ එකතු කරනවා. මේ විදියට ඉඳලා 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 භවයේ දික් කරන කරුණම රැස් කර කර ඉඳලා ඒ අතරට මැරෙනවා. මැරෙලා නොගිය කෙනෙක් නැහනේ. අච්චියම මැරෙලා, සීයා මැරෙලා, අම්මා මැරෙලා, තාත්තා මැරෙලා, එනම් මාත් මැරෙනවා. කවදා හෝ මැරෙනවා. දැන් ලෙඩක් හැදුනාම හිතන්නේ මං විතරයි මැරෙන්නේ කියලා. අනිත් ඒවා හැමදාම ඉන්නවා. දන්නේම නැහැ පාර යද්දි මට ඉස්සෙල්ලා අනිත් කෙනා මැරෙන්න පුළුවන් ඇක්සිඩන්ට් එකක් වුණොත්. ඒව නැත්තම් වෙන ලෙඩක් කොයි වෙලේ මතුවේද දන්නේ නැහැ. කරපු අකුසල් ශක්තිය හෝ කුසල් ශක්තිය විතරමයි මේ දේ තීරණය කරන්නේ. එහෙනම් ධම්මං සරණං ගච්ඡාමි කියනකොට මේ ධර්මය ගැනයි සිහි වෙන්න ඕනේ. මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ මොකක්ද බුදුරජාණන්? ඉපදෙනවා කියන්නේ මොකක්ද? පෙර කර්මය අනුව, පෙර කර්ම ශක්තියට අනුව යම් රූපයක් සනා ගැනීම විතරයි. ඒ නාමයේ එකම නාමයේ දික් කර ගැනීමක් විතරයි තියෙන්නේ. මේ නාමයේ නැවත ප්‍රතිසන්දිය ලැබුවා, ඊට අදාළ රූපයක් හදාගත්තා. දැන් මේ රූපය හැදෙනවා, කැඩෙනවා, බිඳෙනවා, හැදෙනවා, කැඩෙනවා, බිඳ. මේ නාමයේ රැස්කරන කුසල් ශක්තිය, අකුසල් ශක්තිය, නැවත අස්කරන කුසල් ශක්තිය, අකුසල් ශක්තිය. මොකද මේ අස්කරනවා කියන්නේ? රූපයට සම්බන්ධ වෙලා ගෙවනවා. ගෙවන කුසලය, අකුසලය. මෙන්න මේ ටික අනුව තමයි මේක පවතින්නේ. භාවනා කරලා හිත දියුණු කරගෙන යනකොට ඕගොල්ලන්ට පෙනේ. ඒතකොට මේ ටික අණුව, මේ ලෙඩේ කියන දේ මතුවෙන්නේ ඔය ටික අණුව. අද මට නම් හිත තව කෙනෙකුට ලෙඩේ කියන එක හැමෝටම පොදුයි. මේ නාමයේ කුසල් වලින් විතරමයි මේක නවත්තන්න පුළුවන්. කුසල් ශක්තිය ඉස්මතු කරගෙන විතරමයි මේක නවත්තන්න පුළුවන්. එහෙමද ඉන්දු කියලා අහන. ඉන්දු ගැලුව එක්කම දැන් හොඳයිද? ඒක නැහැලු. හොඳ වෙන්න වෙනකෝ ඔළුව ගැක්කමක් ඉඳුර තියෙනවා. දැන් අපි හෙද්දෙන්නේ නැහැ, හොඳ කරගන්න එකයි තියෙන්නේ. නාමයේ තියෙන අකුසලයේ හොයාගෙන හොඳ කරගන්න ඕනේ. ඒකෝර මේ නාමයේ යම් කුසල් හෝ අකුසල් ශක්තියක් සම්බන්ධ වීම තමයි මේ ව්‍යාධිය කියන්නේ. එහෙනම් මේ ව්‍යාධිය නැති කිරීමට තමන්ගේ හිත දියුණු කරගෙන මේ කුසල් හෝ අකුසල් සම්බන්ධ වෙන තැන, විශේෂයෙන් අකුසලයක් නේ සම්බන්ධ වෙන්නේ, කුසලයකට සම්බන්ධ වෙනවා නැත්තම් කොහොමද ඔබ ඉන්නේ? අකුසලයේ සම්බන්ධ වෙන තැන හොයාගෙන එක අයින් කරගන්න. ඔක ලේසි පාස් වෙලක් නෙමෙයිනේ. දැන් පහුගිය කාලේ එන්නම කියලා ඔයි බෙහෙත් දෙනකන් එනවා. එන්නේ ඉන්න බෙහෙත් දෙන්නම් කියනකන් එනවා. කිව්වොත් භාවනා කරමු අපි, එන්න පුරුදු කරන්න. එදායින් පස්සේ පැත්ත බලලා තෙන්නේ. මෙන්න බලන්න අකුසලයේ තරම කියලා. මාස ගණන් අවුරුදු ගණන් එනවා, එන්න බෙහෙත් ටික කරන්න, එන්න මං නිලවලට බෙහෙත් තියන්නම් කියන කාන් එනවා. කිව්ව තැන භාවනා කරමු අපි, හිතින් මේක අයින් කරමු කියලා කියපු තැන නවතිනවා. මෙන්න බාන අකුසලේ තරම. මේක එක්කෙනෙකුට දෙන්නෙකුට වෙන දෙයක් නෙමෙයි. මෙහේ එන ඕන තරම් අය එහෙම තමයි. සමහර අය කියන අනේන ඕන ඔබ තරම් කරා ඕකරම් කරන්නද වෙන ඕන එකක් කරන්න. මෙච්චර එක තැනක ඉඳගෙන හිත තැම්පත් කරගන්න එක විතරයි තියෙන්නේ. ඕක කරන්න බෑ. දුවල ඒ පුරුද්ද සසල දුවල තිරිසන් ආත්මවලම වැඩිපුර ඉන්නේ. අමනුස්ස ආත්මවල වැඩිපුර ඉන්නේ. ඉතින් දෙවෙනවා පිච්චෙනවා දුවනවා. බලන් තිරිසන් සතේ එක මොහොත එක තැනක ඉන්න පුළුවන්ද ලේසියෙන් කියලා? මේ පුරුද්දනේ මේ තියෙන්නේ එක තැන ඉන්න කිව්වම ඉන්න බෑ. ඉතින් යනවා වෙන කොහේ හරි කට්ටඩි හොයන්න යනවා. ඕන තරම් යනවා කියලා. කට්ටඩි හොයන්න යනවා. වෙන දොස්තර මාතුරු වෙන කොහෙන්වත් හොඳ වෙන්නේ අන්තිමට වෙන්නේ ඇඳටම වෙන එක විතරයි. එතන නැත්නම් නැහැ. ඊළඟ භවයේ ඉතින් සුගතියකට යනවද? නෑනේ යන්නේ. ඊළඟ භවයේ සුගතියකට යන්නේ නැහැ. එතන මේ තරම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ පිළිපදින එක අමාරු දෙයක් කියලා හිතාගන්න පුළුවන්. මෙච්චර අමාරු ඇයි? පුරුද්දට භවයේ පුරුදු කරලා නැහැ. එහෙනම් දැන්වත් පුරුදු කරන්න ඕනේ. ලැබෙන සෑම මොහොතකම පුරුදු කරන්න. ඒත් භවය දැන් මේ භවය කියන්නේ පෙර අකුසල් කුසල් ශක්තියට අනුව නැවත රූපයක් හදා ගන්නවා. දැන් මේක කොයි වෙලේ හරි මේකත් කැඩෙනවා බිඳෙනවා හැදෙනවා. ආයි කැඩෙනවා බිඳෙනවා හැදෙනවා. මේක තමයි අනිත්‍යතාවය. මේ රූපය කැඩෙන බිඳෙන හැදෙන එකේ සමතුලිතතාවයක් තියෙනවා නම් ඒක බිලිච්ච ගමන් ව්‍යාධිය කියලා කියනවා. අකුසල් ශක්තිය වැඩි වෙච්ච ගමන් බිඳෙන ප්‍රමාණය වැඩි වෙනවා. මොන ව්‍යාධිය? කැඩෙන ප්‍රමාණය වැඩි වෙන ගමන් හදන ප්‍රමාණය අඩු වෙන ගමන් සමහර තැන්වල. මොන ව්‍යාධිය? එතකොට මේ ව්‍යාධිය අයින් කරගන්න ඕන සිතින් අතහැරීමෙන්මයි. ඒක භවය දුකයි කියන්නේ ඔන්න ඕක තමයි දුකයි කියන්නේ. මේක අත අරින්න සිද්ධ වෙනවා කොයි වෙලාවක හරි. ඊළඟට හැමදාම එකම විදියට පවතින්නේ නැහැ. මෙතන කැඩෙනවා බිඳෙනවා හැදෙනවා. හැදෙන ප්‍රමාණය අඩු වෙගෙන යනවා වයසට යනකොට. කැඩෙන විඳන ප්‍රමාණය වැඩි වෙගෙන යනවා. ඔන්න කන් ඇහෙන්නේ නැහැ, ඇස් පේන්නේ නැහැ. කැඩෙන විඳන ප්‍රමාණය වැඩි වෙනකොට කන් ඇහෙන්නේ නැහැ, ඇස් පේන්නේ නැහැ. තවත්. ඔන්න ඉතින් දැන් මල බද්ධය කියලා. අනේ මට ටොයිලට් එකට යන්න බෑනේ. ඔන්න මල බද්ධය. ඊළඟට එක එක ආකාරයෙන් මේ රූපයේ හැදෙන ප්‍රමාණය, කැඩෙන ප්‍රමාණය, බිඳෙන ප්‍රමාණය අතර සමතුලිතතාවය වෙනස් වුණාම ඇති වෙන තත්ත්වය තමයි ව්‍යාධිය කියලා කියන්නේ. ඒත් මේ මොකද්ද මේ තියෙන්නේ? මේ නාමයේ තියෙන ශක්තියමයි මේ සම්බන්ධ වෙන්නේ. ඒකෙන් තමයි මේ ඔක්කොම ඇති කරන්නේ. එහෙනම් මේ ඇති කරන දේ හෝ නැති කරන දේ පාලනය වෙන්නේ නාමය. එහෙනම් මේක තමන්ට පුළුවන් වෙනස් කරගන්න. එතකොට මේ විදිහට මේක වෙනස් වෙවි ගිහිල්ලා ඒ තමන්ගේ පාලනයක් නෑනේ. තමන් මේකේ කුසල් ශක්තිය ඉස්මතු කරගන්න උත්සාහ කරන්න යන්න අරින ඕන විදිහට වැඩිපුර කරගන්නේ අකුසල. උදේ ඉඳන් රැයකට ලෝභ දේශ මොහ එකතු කර කර ඉන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ අවීත දෝෂෝ අවීත මොහෝ අවීත රාගෝ අවීත දෝෂෝ අවීත මොහෝ. බුදුරජාණන් වහන්සේ දෙයෝ වෙන කිව්ව මොකක්ද? වීත රාගෝ වීත දෝෂෝ වීත මොහෝ. චක්‍රදේවේන්ද්‍රයා වීත රාගෝ රාගය ඇති කරන කෙනෙක්, රාගය පුරුදු කරන කෙනෙක්. වීත දෝසෝ ද්වේෂය ඇති කරන කෙනෙක්, ද්වේෂය පුරුදු කරන කෙනෙක්. වීත මෝහෝ මෝහයෙන් බරිත කෙනෙක්. ඒකනේ දිව්‍ය ලෝකෙට සැප විඳ විදිහින්. එහෙනම් කුසල්ද අකුසල්ද? මේ අකුසල් ඇති කරන තැනැත්තේ. එහෙනම් දෙයියෝ කියන්නේ කවුද? දෙයෝ කියන්නේ කුසල් කියලා හිතුවට එතනක් තියෙන අකුසලයි. පංච උපාදානස්කන්ධ උපාදානෙමයි තියෙන්නේ රූපය. එහෙන් අල්ලා ගැනීම, ගැටීම, ඇලීම. ඇලීම පුරුදු කරනවා. දිවෙන් අල්ලා ගන්නවා, ඇලීම පුරුදු කරනවා. නාහෙන්, කණෙන් මේ ශරීරය අල්ලා ගැනීම. රාගය කියන්නේ මොකද්ද? එහෙනම් චක්‍රදේවේන්ද්‍රයා කියන දෙය වෙන බුදුජානක මොනවද කිව්වේ? වීත රාගෝ වීත දෝසෝ වීත මෝහෝ. එහෙනම් ඇති කර ගන්න ඕන අවීත රාගෝ අවීත දෝසෝ අවීත මෝහෝ කියන தත්ය. එතකොට මේ ටික දියුණු කරන එක නේද ඕනම ලෝකයක කරන්නේ. එතකොට මේ චක්‍රදේවේන්ද්‍රයා කියන්නේ දෙදෙව් ලොවට අධිපති. එහෙනම් ඔගොල්ලෝ දෙවිවරුන්ට වඳිනවා කියන්නේ මොකද්ද? කෙලෙස් වලට වඳිනවා නැවතත්. මමත් කෙලෙස් වඳිනවා, දෙවියොත් කෙලෙස් වඳිනවා, වෙනසක් නැත. ජේසුස් වහන්සේ වුණත් ඔච්චරම තමයි. අල්ලා වුණත් ඔච්චරම තමයි. අල්ලා ඉන්නවා. භවය අල්ලනවා. මොකද්ද මේ කරන්නේ? කවුරුත් එකයි කෙලෙස් වඩනවා, කෙලෙස් නැති කිරීමටයි කළ පුරුදු කර යුත්තේ. එහෙනම් කොයි ලෝකෙ හිටියත් දුක තමයි. ඒ චුත වෙන්නේ නේද? එතන දුක මැරෙන්න යන්නේ. දෙවිවරු අඬනවා දැන් සලුපිලි වැහැරෙනකොට. ඒ කරේ මොකද්ද? මුළු ජීවිත කාලෙම කරේ සැප විඳපු එක. සැප විඳිනවා කියන්නේ මොකද්ද ආයේ? ලෝභය, දේශය, මෝහය පුරුදු කරා. මේ ඉන්නේ එක පුරුෂයෙක්, එක ස්ත්‍රියක් එක එහෙ ඉන්නවා. එක්කෙනෙකුට 10යි 15යි. මේ ඇත්ත කියන්නේ කි. පුළුවන් නම් ගිහිල්ලා බලන්න. එහෙව් දෙවියන්ට අත් 12යි. අත් දෙකක් තිබෙනවා මගේ 12ක් මොනේ තියෙන වැටික. ලෝභයේ එච්චරට වැටි කියන එක මේ කියන්නේ කියනවා දෙයියෝගේ හාස්කමක් නෙමෙයි. අත් 12යි ඔලු 12යි. ඛණ්ඩ තියෙන එකකටයි මේකෙන් කරන්නේ. එකකටක් තියෙනකොට මෙච්චර රස අල්ලනවනම් කටවල් 12ක් තියෙනකොට කොච්චරක් අල්ලයිද කියන්නේ. මේ ලෝභයේ ස්වභාවය අත් 12යි කියන්නේ. කතරගමකින් ගිනුවොත් බුටිත් ඛණ්ඩ වෙයි. මම දෙවි කෙනෙක් තමයිලු. උඩට ගියාම ඔරෝගෙන ඉන්නේ මන් දිහා බලන්නේ ඔරෝගෙන් කියලා. ඔබ ගිහිල්ලා අපිට පූජා වට්ට කියන එකක් නැති කරපන් පුළුවන්. මේ ආතල් කියන්න කියන්නේ ඇයි හද්දේ යන්නේ ඇත්ත කතා කරන්නේ මිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනේ. අත් 12ක් කියන්නේ දෙකක් මනි 12ක් මේ ලෝභයේ ස්වභාවය. ගහන්න ගියොත් එකාට ඉන්නේ 12 හැම්මල ගහන්න. අකුසලේ තදබල ලෙස කරගන්නවා. පොල් ගෙඩියක් ගහන්න ගියොත් 12න් පොල් ගෙඩි කීයක් අල්ලන්න පුළුවන්ද? හයක් අල්ලන්න පුළුවන්. එහෙමද? හයක් අල්ලන්න පුළුවන්. එතකොට මේ ලෝභයේ ස්වභාවය, ද්වේෂයේ ස්වභාවය ඔච්චර අත් තියෙන්නේ. මිනිස්සු ගිහිලා වදිනවා හිතන් ඉන්නේ බුදු අම්මෝ මෙච්චර අත් තියෙන දෙවි කෙනෙක්. අපිට කොච්චර දෙයිද අත් 12කින් අල්ලලා දෙන්නේ සල්ලි ව්‍යාපාර කරන්න යන්නේ කියලා ලැබිලා දැන් කොච්චරක් ලැබිලාද උදේ පාන්දර 3:00 මාරිනම් පොලිම කොච්චර දිගද ඇයි මේ පූජා වට්ටි මෙච්චර තියන්නේ කියන්නේ එකත් ලෝභය නේද තනියෙන් කරගන්න නැහැනේ හිතක් දිනු කරලා නේ ඇයිති තේ පන්ති පන්ති නම් උඹලා තිබ්බොත් තමයි මට ඉන්න පුළුවන් මේ ඡන්දේ ඉල්ලනවා දේශපාලඥය තමයි දැන් ඉතින් දෙයියොන්ටත් නිග්‍රහ කරා කියලා කියන නිග්‍රහ කලේ නේ මේ ලෝභයේ ස්වභාවය කියලා පැහැදිලි කරලා දුන්නා කතරගම දෙයියන්ට කියන්න තියෙන්නේ ඔච්චර තමයි ඉතින් මිනිස්සු කියලා වඳිනවා ලෝභය වැඩි කිනාද වඳින්න ඕන ඔගල වඳින්න ඕන ලෝභය වැඩි මටත් වැඩිය ලෝභය වැඩි ඉන්නේ බැලුවා කනවනම් කටවල් හයෙන්ම කනවා එක කටේ කිහෙල් ගෙඩි අනිත් කටේ අන්නාස ගෙඩි මස්ලි නික වන්නම් කියන් හතර ගම දෙය මාතේ තරහ වෙද්ද දැන් භාවනා කරනකොට බලන්න දිවෙන් රසය අල්ලන එක ලෝභය කියලා ඔගොල්ලෝ දැන් භාවනාව දිනු කරු කට්ටිය දැකලා තියෙනවා රසය ඇල්ලුවත් ලෝභය රසයි කියන වැටහීමවත් ලෝභය රස නැහැ කියන වැටහීමවත් ද්වේෂයට වැටෙනවා එහෙනම් මධ්‍ය ප්‍රතිපදාවගේ මේකට එහෙනම් කටවල් හයක් තියෙනකොට කොහමද ඔගොල්ලෝ එක කටින් මෙහෙම මෙච්චර කනවන කොච්චර කනවද කොට ලෝභය හයෙන් වැඩි කරලා එන්නේ ඔන්න කිසිරි ගණිත ගැලලක් ආව පුළුවන් නම් හදන්න ඔද කිසිරි හැමදේටම ගණන් වලින් මේ කතා කරන්නේ. ලෝභය හයෙන් ගුණලේ වෙලා එන්නේ. එහෙනම් මේ දේශුන්ට වැදලා වැඩක් තියෙනවාද? නම් බුදුරජාණන් වහන්සේ සක්‍රදෙවියන්ට කෝ සක්‍රදෙවියෝගේ තෞතිසා වින දෙවි කෙනෙක්. මේ දෙවිය සෝවාන් ඵලයට කිට්ටු කරලා තියෙන්නේ කියලා. කිට්ටු කරලාද සෝවාන් ඵලය ලැබලාද කියලා මම නම් දන්නේ නැහැ කියලා කියන්නේ. හුඟක් දුරට කෙලෙස් අඩු කරගෙන යන දෙවි කෙනෙක්. මේ කෙලෙස් වැඩි කරන මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට වඳිනකොට බුදුරජාණන් වහන්සේගේ සක්‍ර දෙවියන්ට වඳින එකද කිසි වඳින්නද කිව්වේ? අවීතරාගෝ අවීත දෝෂෝ අවීත මොහෝ. වීතරාගෝ වීත දෝෂෝ වීත මොහෝ. ඔන්න දජක පිළි කියනවා. මහණෙනි භික්ඛවේ භික්ෂූන් වහන්ස මහණෙනි සක්‍ර දෙවියන්ද්‍රයා රාගය ඇති කරන කෙනෙක්. කෙලෙස් නැකල නැහැ කියන එක මේ කියන්නේ. සක්‍රීයයෙන්ම එක කතයි අත් දෙකයි තියෙන්නේ. ඒක සාතා 12ක් තියෙනකොට එන කොච්චර රාගය තියෙනවද? මේ ඔක්කොම රාගයේ ස්වභාවයවත් ඕන කොයි රූපා යටින් රාගය වැඩි, ලෝභය වැඩි කියලා ගහන්නද? අත් 6ෙන් වැඩි කරන රාගය වැඩි කිරීම 6. අත් නෙමෙයි කටවල් 6. ලෝභය වැඩි කිරීම 6, රසය වැඩි කිරීම 6 සමානයි ලෝභය වැඩි කිරීම 6. උර මේක තේරුම් ගන්න කියලා මම මේ කියන්නේ කතරගම යන්න එපා කියන එක නෙමෙයි කියලා. නෙවම එපා කියලා කියන්නේ නැහැ කියලා. මොකද බුදුහාමුදුරුවෝ ප්‍රඥාවෙන් වටහා ගන්න කියලා විතරයි. කිසිම නීතියක් නැහැ කියනවා. අනිවාර්යයි මේ දේ කරන්න කියලා. මේ තමන් මේ දේ කළොත් තමන් සුගතියට යයි. එහෙනම් දැන් තේරුම් ගන්න මේ ලෝභය, ද්වේෂය, මෝහය කියන එක කොතනත් එකයි වැඩි කරන එකමයි කරන්නේ. මනුස්ස ලෝකෙට ආවත් වැඩි කරනවා, අමනුස්ස ලෝකෙට ගියත් වැඩි කරනවා, සතෙක්ුණත් වැඩි කරනවා. සක්‍ර දේවේන්ද්‍ර උන්වහන්සේ වැඩ ඉන්න තැන තමයිනේ උතුම්ම තැන දිව්‍ය ලෝකෙ. එතරට ගියත් වැඩි කරනවා. එහෙනම් අනිත් තැන් වල කවර කතාවද? එතකොට මේ සෑම තැනකම තියෙන භවය දික්කිරීම විතරයි. භවය නැති කිරීම නෑ. එහෙනම් භවය නැති කරන්නම් මේ ලෝභ දේශ මෝහ නැති කරන්න ඕන. දැන් මේ විදිහට ඇති කර කර ඉඳලා දිව්‍ය ලෝකවල දිව්‍ය සලුපිලි වල වර්ණය වෙනස් වෙන්න ගන්න. ඔන්න තේරෙන්න ගන්නවා දුකයි කියලා. දෙගිටි වන්දන. දෙගිටි ඇඬුවා කියලා මක් කරන්නද? යන්නේ නිරේත. වැඩි හරියක් දෙවිවරු යන්නේ නිරේත. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සුගතියට උත්පත්ති ලැබන අයගේ ප්‍රමාණය. මේ මුළු පෘථිවියේ තියෙන පස්තික ගත්තොත් මාකට ඇඟිල්ලෙන් ගන්න පුළුවන් පස්තිකේ ප්‍රමාණය විතරයි සුගතියක උත්පත්ති ලැබන්නේ. එහෙනම් දෙයියෝ උනත් එකයි, මිනිස්සුයෝ උනත් එකයි. ලෝභ දේශ මොහ වැඩි කරොතින් දුගති ගාමි වෙන එක වෙනවාමයි මෙන්න භවයේ දුකයි. අවුරුදු කීයද ජීවත් වෙන්නේ? මේ අවුරුදු අපේට උපරිම මනුස්ස ආයුෂ අවුරුදු 85යි නැත්නම් 100යි කියලා. 100 ජීවත් වුණත් වැඩක් නැහැ, ලෝභ දේශ මොහ වැඩි කළා ගුණණය කරපු එකමයි තියෙන්නේ. ඉතින් අවුරුදු 10ක් ජීවත් වුණා නැත්නම් අවුරුදු 40ක් ජීවත් වුණත් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඈත් වූ සිට ප්‍රගුණ කරලා මැරුණොත් අන්න සුභතිය එතන. එතනින් පස්සේ උපදින සෑම ආත්මයකම සුභතියක උත්පත්තිය ලබන්න ශක්තිය ලැබෙනවා. සිත සෑම වෙලාවකම ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඈත් වෙන්නමයි උත්සාහ කරන්නේ. ඔන්න නිර්වාණයට මඟ. ඔන්න ධම්මං සරණං ගච්ඡාමි. ওই ටික කරන කෙනා තමයි ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. දරුවෝ හදනවා කියන්නේ රාගය දියුණුව. අවසානයේ භාවනා කරනකොට පෙනේ මේ රසය අල්ලනවා කියන්නේ රාගයම තමයි. පැණි රස, පිෂ්ට රසය. මේක තමයි ලෝභයේ රසය. එතකොට මේ සෑම තැනකම සමන්ට තේරෙන්න ඕන තමන්ගේ ඥානය දියුණු කරගන්න කියන්නේ සමම දකින්න. චක්කු රෝගෝ, ජීවා රෝගෝ. ගිරිමානද සූත්‍රයේ තියෙන්නේ ඔවා කියනවා. චක්කු උදපාදී, ආලෝක උදපාදී. මොනවද මේ කියන්නේ? චක්කු රෝගෝ. මොනවද මේ කියන්නේ? දිවා කියන්නේ මොකද්ද මේ? දිව අනිත්‍යයි. දිවෙන් අල්ලන රසය අනිත්‍යයි. ඇස අනිත්‍යයි. ඇසෙන් අල්ලන වර්ණය හෝ රූපය අනිත්‍යයි. නාසය අනිත්‍යයි. නාසයෙන් අල්ලන ගන්ධය අනිත්‍යයි. ගන්ධය කියන්නේ සුවඳ හෝ ගඳ කියලා ඔබලා හඳුන්න දෙයි. ශබ්දය අනිත්‍යයි. කන අනිත්‍යයි. මේ ඔක්කොම තියෙන්නේ ගිරිමානන්ද සූත්‍රේ. මොකද්ද මේ අනිත්‍යයි කියන්නේ? කායේ කායානුපස්ති විහෙරති. කය හසුරුවන ආකාරය පිටින් බලාගන්න. අනිත්‍ය අනිච්ඡානුපස්සී විහෙරති. සෑම වෙලාවකම මේ අනිත්‍ය පිටින් දකින්න. මේ ගිරිමානන්ද සූත්‍රයේ මේ දීලා මේ සෑම දෙයක්ම විග්‍රහ කරලා තියෙනවා බුදුරජාණන්. එහෙනම් මේ භවය දුකයි කියන එක අවබෝධ වෙන්නත් හිත දියුණු කරගන්න ඕන. නැත්තම් ওই දුකයි දුකයි කිව්වට ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ කිය කිව්වට ඔක වචන විතරේම මනසට වැටෙන්නේ නැහැ. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ මොකක්ද එහෙනම්? මේ සිතේ දියුණුව ඇති කර ගන්නවා, ප්‍රඥාව දියුණු කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ ගිය මඟ කියනකොට පාරමී පුරනවා, ප්‍රඥාව දියුණු කර ගන්නවා. ඔන්න මේ ටික කරන්න. දුක අඳුනගන්න. දුක අඳුනගන්නම් භාවනා කරලා සිටින් තමයි දුකත් අඳුනගන්නේ. මේ ඇහැ දුකයි කියන එක කටින් කිව්වට පේන්නේ නැහැ. මේ දැන් දුක දැකම කට්ටි ඉන්නවනේ මෙතන ඉන්නේ. මේගොල්ලෝ දුක ඇහි ගියාදී කියන එක දැකලා තියෙනවා. ඇහැ ගැන විග්‍රහ කරගෙන තියෙනවා. එහෙනම් ඇහැ දුකයි කියන එක දකින්නේ කොහොමද? මනසින් දකින්න. මනස දියුණු වෙනකොටයි ওই ටික දකින්නේ. දිව දුකයි කියලා කියන්නේ මොකක්ද? මේ දිව අවබෝධ ඇති කරගන්න ඕනේ. මේ දිව කියන්නේ මොකක්ද කියලා මේ සිතර වෙනෙනවා. මනසින් අවබෝධ කරගන්න. දොස්තර මාත්‍ර දොස්තර නෝල්ලාගේ පාඩම් කරලා අවබෝධ කරේ වැඩක් නැහැ කියලා. මනසින් අවබෝධ කරගන්න ඕනේ ප්‍රඥාව දියුණු කරගෙන. ඒතකොට මනසින් අවබෝධ කරගන්න නම් ප්‍රඥාව දියුණු කරන්න ඕනේ. එහෙනම් භාවය දුකයි කියන එක දැනගන්න. මේ බුදුන් වහන්සේ දුකයි කිව්වා. චතුරාර්ය සත්‍ය කියන්නේ ඉපදීම දුක. දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද මේ? ව්‍යාධි දුක, මරණේ දුක කියකිය කියනවා. මරණේ දුක කියලා නම් තේරෙනවා. ඒ කවුරු හරි මැනුවත් අඬන්න ගන්න. ඊට පස්සේ ටික දවසකින් මතක නැහැනේ. මරණේ දුක කියලා තේරෙනවා නම් කොහොමද අඬාඬ ඉවි දොතන්ට වෙලා? අනේ මාත් මැරෙනවානේ, මම මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා ඉක්මනට හොයාගන්න ඕනේ. අම්මා මැරුණා, අඬනවා අඬනවා අඬනවා. ටික දවසක් ඇඬුවා. හාමුදුරු ගෙඩල්ලා දන් දුන්නා. එතනත් ඔක්කොම ලෝභයේ දෝෂයේ මෝය හොදවට දිනු කරගත්තා. පින් කියලා දෙන්නේ මොනවද එතකොට? දැන් ඔයගොල්ලෝ පින් කියලා දෙන්න කුසල් තියෙන මේ ලෝභයෙන් මිදුණා වූ සිතයි පින් කියන්නේ. කුසල් සිත කියන්නේ. ලෝභයෙන් මිදුණා වූ සිතක්ද ඔයගොල්ලෝ ඇති කරගන්නේ හාමුදුරු කෙනෙකුට එන්න කියන දානයක් දුන්නම? හොඳට හාමුදුරුවන්ගේ ලෝභය වැඩි වෙන ආකාරයට කෑම ටික දෙන්න. දැන් අරන්නේ වාසි මෑණි වරුන්ට දෙන්නේ මොනවද? එළවලු චුට්ටයි, වල් චුට්ටයි, වලත ටිකක්. එතකොට මේ ටික නේද දිය යුත්තේ? මේකෙන් රූපකාය පවත්වාගෙන යනවා හිත දියුණු කර ගැනීමක දෙසක්. එසේ නැතහොත් දැන් ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට නම් ඔය ඔක්කොම කියලා දෙනවා. මේ මිනිස්සුන්ගේ සල්ලි පරිහරණය කරන්න. මනුස්සේ දුක්ඛිනලා හම්බ කරන සල්ලි පරිහරණය කරොත්ින් ඒකෙන් දෙන දාණය ලැබුවොත්ින් අපාගත වෙනවා. නිකන් ඉඳලා දාණය වැළඳුවොත් මොකද වෙන්නේ? අපාගත වෙනවා. එහෙනම් සුදුස්සෙක් වෙන්න ඕනේ ඒකට. දාණය ලබන්න සුදුස්සෙක් වෙන්න ඕන දෙන්නේ පින්ක එකක් කියලා හිතාගෙන. පුණ්‍යයක් නැත්නම් අනුත්තරක්. පින්ක එකක් කියන්නේ මොකද්ද? ලෝභයෙන් මිදුණා වූ සිත පුරුදු කිරීමයි. එහෙම සිතක් පුරුදු කරන තැනැත්තෙකුට උතුම් උත්තමයින් වහන්සේ කෙනෙකුට උත්තමාවියකට දානයක් දුන්නොත් එතනින් කෙලෙස් වැඩෙන්නේ නැති සිතකටයි දානය දෙන්නේ. කෙලෙස් ප්‍රහීන කිරීම, කෙලෙස් නැති කිරීම පුරුදු කරන සිතකටයි ඒ දානය ලබන්නේ. ඔන්න ණය නැහැ. නැත්නම් දානය ලැබෙන තැනැත්තත් අපාගත වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් නෙමෙයි වෙන එක වෙනවා. ඔය හාමුදුරුවෝ මෙරලා මෙරලා ගින්න කිසි කෙනෙක් අපවත් වෙන්නේ නැහැ. මරණ එකයි වෙන්නේ කියන්නේ වැඩි හරියක්. මරලා ගිහලා උත්පත්ති ලැබන්නේ දුගතියේමයි. ඕන තැනක දාන්න බය නැතුව ඕන තැනක කියන්නේ. ඇයි මේ මිනිස්සුන්ගේ සල්ලි වලින් හම්බ කරන ටික නිකන් ඉඳගෙන කෙලස් වඩන්න උපයෝගී කරගෙන තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කෙලස් තුනී කරන්න, කෙලස් නැති කරන්න. එහෙනම් මහණේ බුදුරජාණන් වහන්සේ දජගතින්ද කියලා තියෙන මහණෙනි සක්‍රදේවේන්ද්‍රයා රාගය වඩවන කෙනෙක්, අවීතරාගෝ නෙමෙයි. එහෙනම් මේ මොකද කරන්නේ? පන්සලේ ඉන්න රාගය නෙමෙයි වඩන්නේ, දේශය නෙමෙයි වඩන්නේ, ලෝභය නෙමෙයි වඩන්නේ. මේ වඩවන අය මේව වඩවන්න මිනිස්සුන්ගේ දෙන දේ පරිහරණය කළොත් කොහෙද යන්නේ? නිරේ උත්පත්ති අනිවාර්යයි. එහෙනම් Taman සුදුස්සෙක් වෙන්න හිතින් කෙලස් ප්‍රහීණ කරන්න. අල්පේච ජීවිතේ පුරුදු කරන්න ඕන. ඒකයි භික්ෂුන් වහන්සේට මුදල් පරිහරණය කරන්න එපා කිව්වේ. හිතේ ලෝභය ඇති වෙන නිසා. ලෝභය නැති කරන්නයි බුදුරජාණන් වහන්සේ ඉගෙනුවේ. එහෙනම් මේ කාටත් මේ ගැලවෙන්න නම් බෑ. කෙලස් වඩනවා නම් පවෙන් බේරෙන්න බෑ. මේ ජීවත් වෙන කොට කාලයේ හිතන් හිටියට සැපක් කියලා එතනින් එහා දුගතියම අල්ලන්නේ මේක දෙයියන්ටත් එච්චර තමයි. එහෙනම් මේ මිනිස්සු වඳින දෙයියොන්ට වෙන්නේ ඔය ටිකමයි. වඳින වැඳුම් ලබන අයටත් වෙන්නේ ටික, වඳුන අපිටත් වෙන්නේ ටික. එහෙනම් මේක තමයි දුක කිව්වේ. බුදුරජාණන් වහන්සේ දුක නැති කිරීමේ මාර්ගය හැටියට දේශනා කළ එකම මාර්ගය කෙලෙස් නැති කිරීම විතරයි. එහෙනම් කෙලෙස් නැති කරන්න ඉස්සෙල්ලා දුක අඳුන ගන්න ඕන. දැන් මේ ඕගොල්ලෝ කරන්නේ දුක අඳුන ගන්නවා. භාවනා කර කර කරන්නේ මොකද්ද? දුක අඳුන ගන්නවා. මේක හරියට කරන්න. කරලා අඳුන ගන්න මේක දුකද කියලා. එහෙන් ඇතිවන කෙලෙස් ටික අඳුර ගන්නවා. විදර්ශනාවේ විදර්ශනා මාර්ගයට ඇතුල් වෙලා මේ යන කට්ටියන මේ ටික දැකලා තියෙනවා. අනිත් කට්ටිය එතනට එන්න. එහෙන් වඩවන කෙලෙස් අඳුර ගන්න. දිවෙන් වඩවන කෙලෙස් අඳුර ගන්න. නාසයෙන් වඩවන කෙලෙස් අඳුර ගන්න. කණෙන් වඩවන කෙලෙස් අඳුර ගන්න. ශරීරයෙන් වඩවන කෙලෙස් අඳුර ගන්න. ඔන්න එතකොට තේරෙයි අපි මේ ඔක්කොම කරන්නේ උදේ ඉඳන් රෑ වෙනකම් කෙලෙස් වඩවන එක නේද? ඔන්න මධ්‍යම ප්‍රතිපදාවක් ගැන කතා කරේ ඔතන. දැන් මේ වුණාට පස්තරවලයි හැමතැනම කියන්නේ මාළු කෑවට කමන්නේ මස් කෑවට කමන්නේ. බුදුරජාන් වහන්සේ කියලා දෙන්නේ මාළු කෑවට කමන්නේ මස් කෑවට කමන්නේ මධ්‍යම ප්‍රතිපදාව ඉන්න කියලා. තව මොනවද කන්න තියෙන්නේ? මිනිහගේ මස් විතරයි ඉතිපති කියන්නේ. තව දිනවල ඒකත් මධ්‍යම ප්‍රතිපදාව කියලා කල්. මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ දිවෙන් රසය අල්ලන්න එපා. ලෝභයට වැටෙනවා. නීරසයි කියලා ද්වේෂිත ගන්නත් එපා. එතන ද්වේෂයට වැටෙනවා. එහෙනම් මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකක්ද? භාවනා කරද්දී ඔක වැටෙනවා. භාවනා කරපු සිතකට නිවැරදි ආකාරයකට දියුණු කරන සිතකට මේ පංච ඉන්ද්‍රියන් පිළිබඳව වැටහීම ඇති වෙනවා. එහෙනම් දුක අඳුන ගැනීම තියෙන්නේ ඔතන. ඔන්න ඔතනම දුක කියලා. එතනින් අඳුන ගන්නවා මේ රූපය කියන්නේ මොකක්ද? මේ රූපේ සෑම තැනක්ම හැමතිස්සෙම හැදෙනවා, කැඩෙනවා, බිඳෙනවා. හැදෙනවා, කැඩෙනවා, බිඳෙනවා. ඔය සමතුලනය කර්මය අනුව වෙනස් වෙනවා. මේ වෙනස් වෙන වෙලාවට තමයි ව්‍යාධිය කියන එක ඇති වෙන්නේ. මේ ටික හිතින් අඳුන ගත්තයින් පස්සේ කම්පා වෙන්නේ නැහැ. හැම කෙනාම කියන්නේ අනේ මගේ කකුල කැක්කුමයි මට විතරමයි මේක තියෙන්නේ. අනේ මගේ දත කැක්කුමයි මට විතරමයි මේක තියෙන්නේ. මේ මම අල්ලන්නේ මේකයි. මේ නාමයේ තියෙන අකුසලයේ සම්බන්ධ වෙන්නේ. මේ හැමෝටම ඕක තියෙනවා. දත් කැක්කුම් හැදිච්ච නැති අය ඉන්නවාද? කිසා ගෝතමීගේ දරුවා නැති වුණාම කිසා ගෝතමී අඬා වැළපුණේ මට විතරයි මේක වුනේ කියලා. එහෙනම් බෞතම බුදුරජාණන් වහන්සේ මොකද්ද කිව්වේ? ඔබ ටික කලන් ඉන්න නොමලගේකින් යනවා. දරුවා අලකුණක් අරගෙන හැම තැනම ගෙයින් ගෙට යනවා. යන්නේ යන කරගෙන අනේ අපේ ගෙදර අහවලා නැති වුණානේ. අපේ ගෙදරින් දෙන්නේ කොහොමද? ගෙවල් දසදහස් ගානකට යනකොට කිසා ගෝතමීට ප්‍රත්‍යක්ෂ වෙනවා නොමල කෙනෙක් නෑ, මට විතරක් නෙමෙයි මේක උනේ. ඔන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ධර්මය අහලා දැන් ඔන ධර්මය අවබෝධ කරගන්න සුදුසු තත්ත්වයට හිතපත් වෙලා ඒක අවබෝධ කරගන්න ඕන නිසා තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ යන්න නොමලගේකින් අප ටිකක් ගේන්න කියලා. සමහර වෙලාවට එහෙම අවවාද දෙනකොට සමහර වෙලාවට කියන ඔන්න නාත දෙයියෝ ලනු දුන්නා කියලා අපිටත් එහෙම කියනවා. බුදුරජාණන් වහන්සේ ලණුවක්ද දුන්නේ? කිසා ගෝතමීට කිව්ව නොමලගේ මලකුණ අරගෙන දරුවත් උතාගෙන සුරුල් කරගෙන අඬාන යන නොමලගේ වනේ බුදුරජාණන් වහන්සේ මේ දරුවට පණ දෙයි. නොමලගේකින් අප ටිකක් ගෙනාවොත් කී කී යනෝ දේවල් ගානේ. අන්තිමට තේරෙනවා නොමල කෙනෙක් නෑ, නොමල තැනක් නෑ, නොමල ගෙයක් නෑ. සෑම දෙනා මැරෙනවා කියලා වැටහීම එනවා. එන්නේ එතනදී ධර්මය අවබෝධ කරගන්න ශක්තිය තියෙන මනසක් ඇති වෙනවා. එතනදී ධර්මයේ දේශනා කරනවා. නිවන් අවබෝධ කරගත්තද නැත්ද කිසා ගෝතමි? අවබෝධ කරගත්තා. පටාචාරාව නිවන් අවබෝධ කරගත්තා. ස්වාමියත් නැති වුණා, දරුවෝ දෙන්නත් නැති වුණා. මේක ස්වභාවිකයි. සෑම කෙනෙක්ම මැරෙනවා. මේ නාමයක් රූපයක් විතරයි මගේ කියලා උත්පත්තිය ලැබුවට එක භවයකත් මිරිසල මගේ නොවිලා අනාගතේ මගේ වෙන්නේත් නෑ. මගේ කියලා දෙයක් නෑ. ඕන දරු තණ්හාව නැති කරගන්න ඕන. ඕක තියෙද්දි කොහොමද ඉස්සරහට යන්නේ? සෑම දරුවෙක්ම මගේද? ඕන උපේක්ෂා, ඕන කර්ණීයමෙත් සුත්. උපේක්ෂාව දිනු වුණා නම් මුළු ලෝකෙම ඉන්න දරුවෝ මගේ. එහෙනම් මේ ඇයට දුකින් මිදෙන මාර්ගය විතරයි කියලා දෙන්න තියෙන්නේ. ඕක උපාදයෙන් ගන්න බෑ. ඔක පිට රටවල් වල හිටියට ගන්න බෑ. පිට රටවල් වල ගියාට ගන්නත් බෑ. ගන්න පුළුවන් එතනත් නිර්වාණ මාර්ගයේ ගමන් කරන ස්වාමීන් වහන්සේ නමක්, පෙර කුසල් ශක්තිය තිබිලා මුණ ගැහුණොත් ධර්ම දේශනා කරන්න කියලා මේ රටවල් වලින් ගියපු ඇත්ත ඉන්නවා. ඉතින් මේ විදිහට මගේ කියන එක අල්ලගත්තු තැන ලෝභය නෙමෙයිද තියෙන්නේ? නැවත මතක් කරගන්න කිතාගෝතමි. දරුවා මැරුණා. දැන් කිතාගෝතමි කියන්නේ කීයේ පෙරේද මෙහෙ ආවා කියලා. දැනුත් ඉන්න. දරුවගේ හෘද වස්තුවේ හිල් දෙකයි. මේ ධර්මයේ කියලා දෙන්න පුළුවන්ද? මේ ධර්මයේ කියලා දෙන්න පුළුවන්. එදා බුදුරජාණන් වහන්සේ කිව්වේ යන්න ගෙයින් ගෙට ගිහිල්ලා බලන්න. ඒකට තමයි කියන්නේ නොමල ගෙයකින් අප ටිකක් අරන් එන්න දරුවව ජීවත් කරවල දෙන්න. පුළුවන් දෙයක්ද මේ? එහෙනම් මගේ කියලා අල්ලගත්තට වැඩක් නෑ. දරුව මැරෙයි කොයි වෙලේ හරි මමත් මැරෙනවා. මම ඉන්නකම් පුතා ඉන්නකෝ. මම බලෙන් පස්සේ බලන්න කමන්න. මේව තමයි අම්මල කියන්නේ කියලා. අම්මල තාත්තල කියන්නේ. දැන් මෙහෙට ඕන තරම් එනවා ඒ වගේ අය. අනේ මගේ පුතා තේරලා දෙන්න නෝනෝ කියලා අඬන. තව ටිකකින් අඬන. සමහර අය ඉන්නේ මගේ තුනටියක එක්කමයි. ඊට වැඩිය මූණේ තියෙන ලාපයක් ගැන කතා කරනවා. හොඳට මෙතන ওই ප්‍රසන්නනේ දැන් විදකම් කරන්න උත්තර ඉන්නම් අහන් ඉන්න කියන කිතු. දවස් දෙකක් අහන් හිටියොත් තේරෙනවා. එක්කෙනෙක් කියනවා මූණේ තියෙන කැළල ගැන කතා කරනවා. තව කෙනෙක් අඬනවා මගේ දරුවාට පිළිකාවක් හැදිලා බේරලා දෙන්න. තව කෙනෙක් අඬනවා මගේ දරුවා ICU එකේ. අනේ නෝනා බේරලා දෙන්න බැරිද? නෝනාට පුළුවන් මෙහෙම බේස් කරන්න. ඔක්කොම එන්නේ ප්‍රාතිහාර්ය බලන්න. තව කෙනෙක් අඬනවා මගේ දරුවා ඇක්සිඩන්ට් වුණා. දරුවා ස්වාමියා සහෝදරයා කොහොම තමයි එන්නේ? මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඒ වෙලාවට කිව්වොත් ඕක කර්මය කියලා තේරෙන්නේ නැහැ. දැනුත් මේ මොහොතේ ඉන්නවා. තොර මේ කර්මයෙන් ගැලවෙන්න නම් මොකද කළ යුත්තේ කියලා දුන්නට අවබෝධ කරගන්න ප්‍රඥාව නැහැ. කර්මය බලවත් වැඩි. ඉතින් මේක තේරුම් ගන්න තමන්ට වාසනාවක් තිබිලා තියෙනවා මෙතන ඉන්න අය. එහෙනම් මේකේ හිත දියුණු කරගන්න. බැලුවොත් මට විතරක් නෙමෙයි මේක වෙලා තියෙන්නේ. ඉස්පිතාලෙකට ගිහිල්ලා බලන්න. කිසිරි ඊයේ පෙරේදා ගිහිල්ලා ආව ඇවිල්ලා කිව්වේ ඇඳයි අරක් ලෙඩ්ඩු. මට විතරද මේ දේ වෙලා තියෙන්නේ? ඔන්න අල්ලගත්තු දැන්. අනිත් එක මේ රූපය ගැන කොයි තරම් වෙහෙසෙනවද? ඒකනේ ලපයක් ආවත් කතා කරු. කුරුලෑ වැඩි වුණත් එන්නේ බෙහෙත් ගන්න. එතකොට මොකද්ද හිතෙන්නේ? මෙන්න පිස්සෙක් කියලා නිකම්ම පෙන්නේ. පිස්සු නිසා නේ ඔකෝ යන්නේ. එක්කෙනෙක් එනවා මගේ කකුල කපලා මේක හොඳ කරලා දෙන්න කියලා. අනිත් එක්කෙනා අනේ එන්නේ අනේ සපත්තුවේ අඩිය පොඩ්ඩක් ගෙවිලා මේක හොඳ කරලා දෙන්න බැරිද නෝනෝ කියලා අඬනවා. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ හැමතැනම තියෙන ලෝභය කර්මය ගැන තේරුම් නොගැනීම. එතකොට අර කකුල කපලා කියලා අඬන කෙනා එන වෙලාවේ තව කෙනෙක් ඇවිල්ලා සපත්තුවේ අඩිය ගෙවිලා සුට්ටක් කියලා කියනකොට මොකද ඉතින් ඔන්න පිස්සෙක් කියලා හිතුවා. හැබැයි ඉතින් දෙන්නම් පිස්සු තමයි. පිස්සු එක එක ආකාරයි. මේ වේදනාව මොකද්ද මේ වේදනාව? මේ වේදනාව කියලා අල්ලගෙන තියෙන්නේ බෑ. මේක අතාරින්න ඕන. බුදුරජාණන් වහන්සේ ඉගැන්වුවේ මේක අතාරින්න. හිතින් අතාරින්න අතාරින්න සැනසීම වැඩි. කැලේට ගිහින් දැන් මේ මෑණි කෙනකින් ආන කොච්චර සැනසීමක්ද තියෙන්නේ කියලා. බැඳීම් අතහැරලා තියෙන ගෙවල් වලින් මිදිලා. එහෙම නේද මෑණියෝ? මිදුණු තරමට බැඳීම් අතහැරීම තරම තමයි සැනසීම වැඩි. නෑ නාදී කියන නෑ මම කියන්නේ නෑ ඔයගොල්ලන්ට මහාන වෙන්න කියලා. කිසි දෙයක් කියන්නේ නැහැ කියලා. රට යන්න කියන්නේත් නැහැ. රට යන්න එපා කියන්නේත් නැහැ. මහාන වෙන්න කියන්නේත් නැහැ. මහාන වෙන්න එපා කියන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේ ආදීනව විතරයි කියලා දුන්නේ. දැන් ධම්මං සරණං ගච්ඡාමි කියනවා නම් හැබැයි ඒක පරිස්සමෙන් හිතලා මතලා කියන්නේ කියලා කිව්වා.
බොරුවක් කියවෙන්නේ
නැත්තම් බොරු. තමන් ඒක පිළිපැදිය යුතුයි. කෙලෙස් කියන්නේ මොනවාද? ධම්මං කියන්නේ ධර්මය. ඉතින් ධර්මය කියන්නේ මොකක්ද මේ? නමෝ තස්ස භගවතෝ කිව්වට වැඩිය බරපතලයි මෙතන. අතේරීම වර්ධනය කරගන්න පුළුවන්ද? ධර්මයේ දරා ගන්නවා කියන්නේ අතහැරීම දිනු කරගන්නවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ උගන්වපු ධර්මයේ දරා ගැනීමට ශක්තිය මට ඇති වේවා. මොන ධම්මං සරණං ගච්ඡාමි. ඒක ඇති වෙනවා කියන්නේ මොකක්ද? කෙලෙස් නැති කර ගැනීමට ශක්තිය ඇති වේවා. එහෙනම් මම දැන් දරුවලෙඩ වෙලා කියලා දරුව වල්ලගත්තොත් මොකද වෙන්නේ? දැන් පහුගිය කාලේ ලීලක්ක ලෙඩ වුණා. මෙතන කට්ටියක් ලීලක්කව ගොඩ ගන්න උදව් කරා. මෙතෙන්දී අඳුනගත්තේ මොකද්ද? අතෑරපු තා දුලීෂා අඬ අඬ හිටියා. මොකද දුලීෂාට කිව්වේ යන්න ගිහිලා ගියාකේ අනිත්‍ය බලන්න. භාවනා කළා 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 හොයාගත්තා. හිතට වැටුණා අම්මා කියලා කෙනෙක් නෑ. මේ රූපයක් නාමයක් විතරයි. මේක අල්ලගෙන අඬුවොත් අකුසලයයි වෙන්නේ. අම්මට මිදීමක් නැහැ. මැරුණොත් මොකද වෙන්නේ? දුගතියට යන්නේ. අල්ලන්නේ නෙමෙයි. අම්මගේ නාමයේ සම්බන්ධ වෙනවා. අකුසලේ සම්බන්ධ කරනවා. හොද කරගන්න බෑ එහෙම වුණොත්. එහෙනම් කුසලයේ සම්බන්ධ කරගන්න ඕන. කුසලය කියන්නේ අතහැරීම. උපේක්ෂාව දිහට ගන්න ඕන. වේදනාව කියන්නේ ද්වේෂය. ලෝභය. එහෙනම් මේකෙන් අතාරින්න ඕන. ලෝභ ද්වේෂ දෙක අතහැරලා උපේක්ෂාවට පිට අරගෙන වේදකම් කරන්න ඕන අම්මට. ඔන්න එතනදී තමයි කුසල් ශක්තියෙන් දියුණු වෙන්නේ, අම්මගේ නිරෝගී භාවය ලැබෙන්නේ. අඬාන වේදකම් කරාට නිරෝගී භාවය ලැබෙනවා. එහෙනම් පුරුදු කරන්න ඕන අතාරින්නමයි. දරුවා කියලා අල්ලගත්තොත් ලෝභය තමයි වැඩෙන්නේ. එහෙනම් දැන් හොඳම උදාහරණ සම්පිකා දනිඳුර. දැන් දනිඳුර හොඳමනේ කොහොමද? අල්ලන් ඉන්න තාක්කල් හොද උන්නේ අතාරින්න පුරුදු කරා. දනිඳුරේ අනිත්‍ය බල්ලා 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 හිතින් බැඳීම අඩු කරගන්න සුවය ලැබුණා. පේන්න ගත්තා. ඇස් නොපේන දරුවෙක්. පේනීම තිබේ බොහෝ මල්ප වශයෙන්. ඒක දියුණු උනේ අතාරින්න අතාරින්න. මේ අම්ම පුරුදු කරේ අතාරින්න. ඔන්න එතනින් සුවය ලැබුණා. එහෙනම් දරුවා කියලා අල්ලගත්තොත් එතන තියෙන ලෝභයෙන් දරුවට සුගතියකුත් නැහැ, තමන්ට සුගතියකුත් නැහැ. අතහැරිය තරමට විතරයි සුගතිය තියෙන්නේ. ලෙඩේ කියලා ව්‍යාධිය කියලා තමන් අල්ලගත්තොත් මම ලෙඩෙක්, මට විතරයි මේ ලෙඩේ තියෙන්නේ කියලා, තමන්ට සුගතියකුත් නැහැ. තමන්ගේ ලෙඩේ හොද වෙන්නේත් නැහැ. තමන්ගේ ලෙඩේ සුව වෙන්නේත් නැහැ. ලෙඩේ කියන එක අතාරින්න ඕනේ. මේ නාමයක් රූපයක් විතරයි. මේ නාමයෙන් අකුසලයේ සම්බන්ධ වෙනවා නම් දැන් කරන්න ඕන කුසල් ශක්තිය ඉස්මතු කරගන්න. හිත උපේක්ෂාවටමයි ගේන්න ඕන. මෙන්න මේක හොඳට පුරුදු වෙන්න. එහෙම ලෙඩ අතහැරගත්ත අය හොඳම උදාහරණේ පඬු. මේ විදියට අතෑරු නැති තාක් කල් මේ ලෙඩේ පවතිනවා. ඇහුණ දින්දු කියලා. ලෙඩේ ඇතුලේ බහින්න එපා. ලෙඩේ බදා ගන්න එපා. ලෙඩක් පවතිනවා. මේක බුදුරජාණන් වහන්සේ ත්‍රෝග වහන්සේට ත්‍රෝග කියන එක ඇති වෙච්ච අවස්ථාවක් තිබුණා. එහෙනම් මං කවුද? මම මීට පෙර භවයන්හි කොයිතරම් ලෙඩ හැදිලා ඇද්ද? මේ භවයේ ලෙඩ හැදෙන. අනාගත භවයන්හි ලෙඩ හැදෙන. මේ ලෝකේ වාසය කරන සියලු දෙනාම සෑම භවයකම එක එක ආකාරයෙන් ලෙඩ හැදිලා තියෙනවා. දැනුත් හැදෙනවා, අනාගතෙත් හැදෙනවා. එහෙනම් මේ ව්‍යාධියෙන් මිදෙන්න නම් නාමයේ කෙලෙස් අයින් කරගත යුතුමයි. මේ කෙලෙස් අයින් කරගත්තොත් මේ භවයක් සැපයි, ඊළඟ භවයක් සැපයි. මොකද මේ සෑම කෙනෙකුම ඊළඟ භවයකට කොයි වෙලේ හෝ යනවා. අවුරුද්දකින් යන්න පුළුවන්, හෙට යන්න පුළුවන්. පාරයක් ඇක්සිඩන්ට්යක් වුණොත් හෙට යන්නේ නැද්ද? අවුරුද්දකින් යන්න පුළුවන්. ඇමරිකාවට හරි ඔය දිව්‍ය ලෝක වලට යන්න ගිහිල්ලා පාරේ යන ගමන් ඒ ජනාධිපතිට බැරි වෙනවා බේරගන්න. ඇයි? ප්ලේන් එකේ යන ගමන් වැටෙනවා මූදට හරි කොහට හරි. කොච්චර මේ ප්‍රතිහාරය කරන්න පුළුවන් උත්මය වුණත් බේරගන්න බැරි වෙනවා. ඒ වෙලාවට ප්ලේන් එකේ යන ගමන් වැටෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඔන්න භවය මාරු කරන්න එන්න. ඊළඟ ආත්මිනදම වීසා ටික ආය හදාගන්න මුලින්ම. එහෙම වෙච්චයි නැද්ද? සමහර අයට එයාපෝට් එකෙන් බහැල ඇතුල් වෙන්න හම්බෙන්නේ. ඔච්චර අකුසලේ වැඩි අර කුසල් නැත්නම් වලට ඇතුල් වෙන්න වෙන්නේ. ඉතින් දැනෙන්නේ වීසා හදාගෙන ඔච්චර මහත් වෙලා යන්න ගිහලා ඇතුල් වෙන්න හම්බෙන්නේ. ඊළඟ භවයේදී ආයෝක උත්සාහ කරන්න වෙනවා. වීසා හදාගන්න. මේක හොඳට තේරුම් ගන්න. එහෙනම් මොකද මේ ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ? හිතෙන් කෙලෙස් දුරු කරන්න පුරුදු කරන්න ඕන. අනේ ජයන්ති එයා වෙවන්න කියන මට. එතකොට දැන් මේ ධම්මං සරණං ගච්ඡාමි කියන එක තමයි විග්‍රහ කරන්නේ. එහෙනම් මේ ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන එක. ඒ චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද? දුක කියන එක අඳුර ගන්න ඕන. මුලින්ම මේක දුකයි කියලා අඳුර ගන්න එක. තාම ඔයගොල්ලෝ දුකයි කියලා දන්නේ නැහැ. දන්නවනම් ඔහොම ඉඳියි කියලා. දැන් මේක දුකයි කියලා අඳුරගෙන දුක නැති කිරීමට ඊළඟට අඳුර ගන්න ඕනේ මාර්ගය. මේක නැති කළ යුතුයි කියන අවබෝධය පිටර එන්න ඕනේ. ඒකට තමයි අපි මේ දැනට මේ අනිත්‍යයි මෛත්‍රියයි කියලා කොටස් දෙකකට වෙන් කරගෙන භාවනා කරන්නේ. මේ ටික කරගන්න බෑ කියලා කියන්නේ දුක අඳුරගන්නේ නැහැ කියන්නේ. දුක අඳුරගන්න ඔතනින් එහාට යන්න එපා. සමාධියට හිත ඇවිල්ලා එතනින් එහාට යන්න ඕනේ මේ පංචේන්ද්‍රයන්ගේ දුක අඳුරගන්න. එහෙනම් මේ ටික සාම අඳුරගත්තේ නැහැ. ඒකයි මේ අල්ලන්නේ. එවනේ චම්පිකා. දැන් දන්දුව හිතින් අල්ලන්නේ නැහැ. දැන් එහුවොත් කියන්නේ ඉතර චම්පිකා මෙහෙ ඇවිල්ලා කමක් නැහැ නේ කිව්වට කියන්නේ. මං ආවේ එනකොට මිත් මගේ හිතේ තිබුණේ ජීවිතේ නැති කරගන්නවා කියලා. දරුවටත් වහ දීලා මාත්‍යරත් වහ දීලා ගඳිලා මැරෙනවා. දැන් එව්වම දැන් නම් මිස් මං දරුවට හොඳද කියලා අහන්නේ නැහැ. දැන් දරුවට කෑයෙන හොඳ ඒ උලට හොඳද කියලා අහන්න අවශ්‍ය නැහැ. හිතට එනවා මේ ඔක්කොම තේරුමක් නැති දේවල් කියලා. මෙන්න දුක අඳුරගත්තා. දරුවා කියන එක මගේ කියන එක 100ක් ඈත් වෙලා නැහැ. තිබුණට වැඩිය ඈත් වෙලා තියෙනවා. මෙන්න මේක තමයි ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. ඊළඟට සංඝං සරණං ගච්ඡාමි කියන ඔන්න භයානකම තැන්කේ. අද කාලේ සංඝං සරණං ගච්ඡාමි කියලා හිතාගෙන ගියොත් එහෙම පන්සලේ ආන්දුව පස්සේ ගියොත් නම් මොකද වෙන්නේ? කෙලෙස් වඩව වඩව අපායට යන පාර තමයි කියලා දෙන්නේ. ඒ හිත දියුණු කරන්නේ නැන්නේ භාවනා කරන්නේ මොකටද? එහෙම ගියපො මේ පුදු දවසක් ගිහලා ඇහුවාම ආම්බුර බැලලා තිබ්බ මේ හමාත්‍ය. ඔය භාවනා කරන්න ගිහලා මොනවද කරන්නේ? කියලා බැලලා එළවෙල තිබ්බ භාවනා කරන්න නම් එන්නත් එපා කියලා. ඒ ඒක දන්නේ නැහැ. මොකද්ද මේ චීවරේ දරාගත්තේ? අඩු ගානේ බුදුරජාණන් වහන්සේවත් අඳුරන්නේ නැති නිසානේ ඔකට බයි. ඉතින් මේ සංඝං සරණං ගච්ඡාමි කියන්නේ නියම නිර්වාණ මාර්ගයේ ගමන් කරන සංඝයා වහන්සේලා උන්වහන්සේලාගේ සීල පාරිශුද්ධිය දිහා බලාගෙන මේ පස්සෙන් යනවා කියන්නේ. අද ලේසියෙන් මේ සමාජයේ හොයාගන්න බැ. ටික දෙනෙක් ඒත් ඉන්න වැඩ ඉන්න. සමහර ඇත්ත කැලෑවලට වෙලා වැඩ ඉන්න. අන්නේ ආර්ය සංඝයා පසුපස ගමන් කිරීම ගැන තමයි සංඝං සරණං ගච්ඡාමි කියන්නේ. පසුපස කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේව නියමාකාරයෙන් අවබෝධ කරගත්තේ ඇත්ත. ඉතින් අදහස් කරන්නේ ඒකයි. එදා බුදුරජාණන් වහන්සේව අවබෝධ කරගත්තේ ඇත්ත තමයි චීවරේ දරාගත්තේ. අද මුදල් හම්බ කරගන්න ගිහින් අපාය අනිවාර්ය කරගන්න ඇත්තෝ. වැඩි හරියක් ඉන්නේ චීවරයක් දරාගෙන. වසවර්ති මාර්යා ගැන නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නෙමෙයි. ඒ වසවර්ති මාර්යාගේ ශ්‍රාවකයෝ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන්නේ කෙලෙස් තුනී කරන කෙලෙස් ගොඩ ගහ නැත්තු නෙමෙයි. කෙලෙස් තුනී කරන නම් මුදල් වලින් ඈත් වෙලා ඉන්නේ. මුදල් පරිහරණයක් නැහැ. දෙයින්කට පිටුචිකා යන්න කිව්වේ ඒකයි. චීවරය කියන කෑලි වලට කඩලා පරිහරණය කරන්න කිව්වේ ඒකයි. වටිනාකම නැති කරන්න. නියම චීවරය දරන්නේ එදා බුදුරජාණන් වහන්සේ කිව්වේ මලකුණු ඔතපු රෙදි කෑලි ටික එකතු කරගෙන ඒ ටික පුට්ටු කරගෙන අඳින්න කියලා. පඳු ටික පොවන්න දුර්වර්ණ ඇති කරන්නේ. ඔන්න වටිනාකම නැති කරලමයි ඒ ඇත්ත පරිහරණය කරන්නේ. මෙන්න මේ වගේ ඇත්තෝ මේ රූප කායය ආදීනව දන්නවා. නාමය කියන එකෙන් කෙලෙස් ඈත් කරගත්තේ නැත්නම් ඊළඟ භවයේ දුකයි, ඊළඟ භවයක් කෙලෙස් වඩවනවා කියන එක දන්නවා. බුදුරජාණන් වහන්සේ කියලා දීපු මාර්ගය අවබෝධ කරගෙන තියෙනවා. අවබෝධ කරගන්න ගමන් ඉන්නවා, ඒ පසුපස ගමන් කරනවා. එහෙනම් චීවරයක් දරාගන්න ඒ තත්ත්වයටපත් වෙන්න ඕන. එදා ඒකයි සාමණේර කියලා වෙනම කොටසක් පත් කරේ. තාම බුදුරජාණන් වහන්සේ අඳුරන්නේ උපසම්පදා භික්ෂුව කියන්නේ බුදුරජාණන් වහන්සේ අඳුනගත් භික්ෂුව. ඒ පසුපස ගමන් කරන ඇත්තේ ඔන්න කෝටියක් සංවර සීලය රකින්න ඇත්තේ. ඔන්න සංඝන්තරණං ගච්ඡාමි ඒ වගේ ඇත්තෙක්ගේ පසුපස ගමන් කරොත් නිර්වාණ මාර්ගයේ වරදින්නේ නැහැ. තොර මේ වගේ ඇත්තෙක් ප්‍රඥාව දියුණු කරකෝ ඇත්තේ. සීලය දියුණු කරන ඇත්තේ ප්‍රඥාව තියෙන තැන සීලය ඉබේම පහළ වෙනවා. ඒ කුරුදු වෙනවා කෙලෙස් වඩන එක. දුකයි කියන තැන අඳුනගත් තැන කෙලෙස් වලින් ඈත් වෙන්නමයි බලන්නේ. ඒකයි කැලේට යන්නේ කියන්නේ. කැලේකට ගිහිල්ලා මැටියෙන් පොඩි කෑල්ලක් හදාගෙන ඒකට වෙලා ඉන්නවා. ඔන්න අතාරින ක්‍රමය. ඒකවල වඩවන ක්‍රමය නෙමෙයි. ඒත් පොත්පත් පස්සෙත් යන්නේ නැහැ. ඒක නෙමෙයි ධර්මයන්ද නැත්තේ කියනවා. ඔය ඇත්ත හිත දියුණු කරගන්නවා. හිත දියුණු කරගන්න ඇත්ත පොත්පත් නෙලියේ ඉන්නේත් නෑ ගොඩක් වෙලා. කැලේට වෙලා භාවනා කළා භාවනා කළා නිර්වාණ මාර්ගය යනවා. ළඟට එන කට්ටියට ධර්මය අවබෝධ කරවලා දෙනවා. ඔන්න සංඝන්තරණං ගච්ඡාන්. ඔන්න ඔය වගේ ඇත්ත ආශ්‍රය කරොත් නිර්වාණ මාර්ගය ගමන් කරන්න පුළුවන්. ඒකයි සංඝන්තරණං ගච්ඡාමි කියලා කියන්නේ. තින්දෙන් නමස්කාරය කියලා දුන්නා. නමස්කාර පාඨය කියලා දුන්නා එදා. අද මේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන එක තමයි මේ පැහැදිලි කරේ. එහෙනම් තේරුම් ගන්න මේ බැඳීම තියෙන තාක් කල් කවදාවත් නිර්වාණය ළඟට යන්න බෑ. එහෙනම් බැඳීමමයි හිතින් අයින් කළ යුත්තේ. මේක අයින් කරන මාර්ගය බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. ඉච්ඡාම තේරුම් ගන්න ඕන බැඳීම කියන්නේ මොකක්ද කියලා. මේක දුකයි. මේක දුකයි කියලා පේන්නේ හිත දියුණු කරන්න ඕන. චිත්ත සමාධිය දියුණු කරලා එතනින් එහාට හිත දියුණු කරගෙන යනකොට තමයි පේන්නේ මේ ඉන්ද්‍රිය පහ දුකයි කියලා. මේකෙන් ඇලීමයි තියෙන්නේ කියලා. මේ ඇලීමෙන් ඈත් වෙන මාර්ගය තමයි ඊළඟට බලන්නේ. ඔන්න දුකයි 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 කියලා තේරුම් ගත්තා. ඊට පස්සේ අනිත්‍ය මාර්ගය අනිත්‍ය මෙනෙහි කරනකොට මේක හිතින් කෙලෙස් අයින් වෙන රූපයෙන් තියෙන ඇලීම අයින් වෙනවා. ආනාපාන සතිය ගියාම ඊට පස්සේ රූපය ඇතුළේ හොඳට පේන්න ගන්නවා. මේක ආදීනව පේන්න ගන්න. ඔන්න දුකයි කියලා තේරුම් ගන්නවා. එහෙනම් කෙලෙස් වලින් ඈත් වෙන එක පුරුදු කරනවා. මොන භාවනා මාර්ගය? මේක තමයි නියම නිර්මල ධර්ම මාර්ගය. ඉතින් මේ ටික තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එහෙනම් දැන් නමස්කාරය විග්‍රහ කරගෙන බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට තේරෙන්න ඕන මොකද්ද මේ කියන්නේ කියලා. ධම්ම හිතින් විග්‍රහ කරන්න මේක. ධම්මං සරණං ගච්ඡාමි කියනකොට මම මොකක්ද කළ යුත්තේ? මේ සංස්කාරයන් නැති කළ යුතුයි. ලෝභයෙන් ඈත් විය යුතුයි. මේ සඳහාම කරන ක්‍රියාපටිපාටි අනුගමනය කළ යුතුයි. හිතින් අයින් කරන්න ඕනකින් එක. සංඝං සරණං ගච්ඡාමි ඒ මාර්ගයේ ගමන් කරන ශ්‍රාවක සංඝයාම අනුගමනය කරමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඔන්න මාර්ගයට පිළිපෙන දැන් තමයි මාර්ගයට එන්නේ. මෛත්‍රී ප්‍රතිපදාව. පාණාතිපාතා කියනකොට මේ සතුන් මරනවා කියන්නේ මොකද්ද? මෛත්‍රිය. මෛත්‍රිය දිනු කරන්නක දිනු කරන්න උපේක්ෂාව දිනු වෙනවා. දැන් මේ භාවනා කරන කටියට මේක තේරෙනව නේද කියලා අහනවා යන්තමින් හරි. උපේක්ෂාව දිනු වෙන දිනුනේ ප්‍රඥාව දිනු වෙන ඔන්න මෛත්‍රී පාරමිතා, උපේක්ෂා පාරමිතා, ප්‍රඥා පාරමිතා. අදින්නා දාන කියන්නේ මොකද්ද? දාණය. දානය කියන්නේ මොකක්ද? ඔන්න හිතින් අතෑරීම දැන් තේරෙන්න ඕන. දානය කියන්නේ මොකක්ද? ලෝභ දේශ මොහ වඩවන දෙයක් නෙමෙයි දානය කියන්නේ. හිතින් අතෑරින්න ඕන සමන් ඉස්සෙල්ලම. අතෑරලා දෙන්න ඕන මේ තැනටාට දැනට මේ පරිහරණයට අවශ්‍ය ප්‍රමාණයට උපයෝගී කරගන්න ශක්තිය ලැබේවා. ධර්මය අවබෝධ වේවා. ධර්මය අවබෝධ කරගැනීමට ශක්තිය ලැබේවා. ප්‍රනිර්වාණ මාර්ගයට හිත තියලා දෙන්න ඕන. ඒ කුසලයේ අනුභවයේ මටද ධර්මය අවබෝධ කර ගැනීමට ශක්තිය ලැබේවා. ගියෙක් නම් පස්කම් තප විඳිනේවා පරිහරණය කරාට කමක් නැහැ. හැබැයි ඉතින් මේකෙන් හිත ඈත් කරගන්න පුරුදු වේවා කියන අදිෂ්ඨානයවත් තියන්න. හැබැයි සංඝයා වහන්සේ නමක් කියන්නේ බුද්ධ ශාසනය ඇතුල් වෙන්න වෙච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ නිග්‍රහ නොකරන කෙනෙක්. එහෙනම් නිග්‍රහ කරන්න උදව් කළොත් ඒකෙන් තමන්ට පාපයක් වෙනවාමයි. පංචශීල ප්‍රතිපදාව කියන්නේ මොකක්ද මේ? කෝටියක් සංවර සීලයට ඇතුල් වෙන්න පුරුදු කරනවා. දානය කියන්නේ කිසිම අතහැරීම. කාමේසු මිච්ඡාචාරකේ නෛෂ්කම්මේ, නෛෂ්කම්මේ කියන්නේ හිතින් කෙලෙස් අතහැරීම. රාගය කියන්නේ කෙලෙස් හිතින් අතහැරින්න හිත පුරුදු කරනවා. ගිහි ජීවිතේ ඉඳලා අමාරු නිසා කැලේට යන්න කිව්වා. ගිහි ජීවිතේ ඉඳලා පුළුවන් නම් පුරුදු කරන්න පුළුවන්. ටික ටික මේ ඇහැ පුරුදු කරන්න, රූපය දිහා බලාගෙන. මේ රූපය අනිත්‍යයි. ස්වාමියා හෝ භාර්යාව මැරෙන්නේ නැද්ද? මේ රූපය අනිත්‍යයි. මේ අනිත්‍යතාවය මෙනෙහි වෙන්න ඕන. රාගයෙන් හිත ඈත් කරගන්න ඕන. දකින දකින අවස්ථාවට නිර්වාණ මාර්ගයට හිත තියවන්න ඕන, උදව් කරන්න ඕන. එහෙනම් කෙලෙස් වලින් ඈත් වෙන්නයි උදව් කරගන්න ඕන. මුසාවාදා කියන්නේ සත්‍ය පාරමිතාව. නැවත මේකෙන් සත්‍ය කියන්නේ මොකක්ද? සීලය. රාගය වඩවන වචන වලින් ඈත් වෙන්න ඕන. ද්වේෂය වඩන වචන වලින් ඈත් වෙන්න ඕන. ලෝභය වඩවන වචන වලින් ඈත් වෙන්න ඕන. එහෙනම් නිෂ්ඵල වචන වලින් ඈත් වෙන්න ඕන. සත්‍යයම කියලා දෙන්න ඕන, ධර්මයේ කියලා දෙන්න ඕන. ඔන ධර්ම දානේ. සත්‍ය පාරමිතාව, සීල පාරමිතාව. සීලය කියන්නේ නැවත වතාවක් මොකද්ද? කෙලෙස් වලින් ඈත් වීම. රූප කාය පවත්වාගෙන යනවා කෙලෙස් වඩවන්නේ නැති වෙන්න. සුරාමේරේ මජ්ජිමා දත්තාන. මොකද්ද මේ? ප්‍රඥාව නැති කරන දෙයින් ඈත් වෙන්නේ. මේ නිකන් ඉන්නකොට ප්‍රඥාව නැතිකොට අරක බිව්වහම කොහොම වෙනවද? මන්ද බුද්ධික. මට මන්ද බුද්ධිකතාවය ඇති වෙන්න හේතුව ඊළඟට ඔන්න ළමයි අරගෙන එනවා. අංග විකලයි. මොකද මේ ගියාත්ම කරපු කර්ම. දෙයයන්ට බෙද මේක හොඳ කරන්නේ, දෙයිය කොහොමද හොඳ කරන්නේ? මං කරපු මෙතන තේන ඕන තරම් කියනවා. නාත කරපු කර්මයක් මේක. මං කොහොමද මේක අයින් කරලා දෙන්නේ? මාර්ගය කියලා දෙන්න පුළුවන් අම්මා තාත්තා අඩු තරමින්. ප්‍රඥාව දිනු කරගන්න කියලා. දිනු කළේ ශක්තිය ළමයට දෙන්න. එතකොට අපිට පුළුවන් උදව් කරන්න. අපි සීල ශක්තියක් තියෙනවා. එහෙනම් ඒ සීල ශක්තිය එන්නේ සීලය දිනු කරනවා නම් විතරයි, ප්‍රඥාව දිනු කරනවා නම් විතරයි. එහෙම නැත්නම් ඉතින් මේ දුන්නට වැඩක් නැති වෙන්නේ. මේ ටිකයි දිනු කරගන්න ඕන. මෙන්න මේක නැවත නැවත තේරුම් ගන්න ඕන. ලෙඩක් කියන්නේ පසුතැවීමට හේතුවක් නොවේ. ලෙඩක් කියන්නේ රූපකායයට නාමකායයේ අකුසලයේ සම්බන්ධ වීමක් පවණයි. එහෙනම් මේක අයින් කරගන්න පුළුවන් සමන් තමයි. මේ අයින් කිරීම උදසා ලෝභයෙන් ඈත් වූ සිට පවත්ව ගන්න ඕන පසුතැවීම කියන්නේ දේශය. දේශය වැඩි වුණොත් ලෙඩේ වැඩි වෙනවා. දේශය වැඩි වෙනවනම් ලෙඩේ වැඩි වෙනවා. එහෙනම් ද්වේෂයෙන් ඈත් වූ සිට පවත්වා ගත යුතුමයි. ඒක දිදී නාත මේ නාත පරි නෑ කියන්නේ. ද්වේෂය පුරුදු කරන්න එපා කියනකොට ද්වේෂය නම් පුරුදු කරන්නේ ලෙඩේ හොඳ වෙයිද? එහෙනම් ද්වේෂයෙන් ඈත් කරගන්න ඕන සිත. ද්වේෂයෙන් සිත ඈත් කරගන්නයි පුරුදු කරන්නේ. ලෙඩේ ගැන පසුත වෙනවා නම් ඒකත් ලෝභ සිත, ද්වේෂ සිත. එහෙනම් මේ ලෙඩේ ඇති වෙන්න හේතුනේ අකුසලයක්. මේක තමයි කර්මය. මේ කර්මය මම නැති කරගන්න උත්සාහ කරනවා. ඒ නැති කිරීම නිර්වාණ මාර්ගයට හේතු වෙනවා. ඔන්න හිත උපේක්ෂාවට ගන්න පුළුවන් තැන. ඒ නැති කිරීමෙන් මගේ මෙලවත් සැපයි, එලවත් සැපයි, පරලවත් සැපයි, අවසානයේ සම්පූර්ණයෙන්ම ලෙඩේ සුව කරගන්න තමයි මේ උත්සාහ කරන්නේ. తాවකාලිකව දැන් කියන ලෙඩේ, රූපයට දෙන ලෙඩේ, ඊළඟට සම්පූර්ණයෙන්ම ලෙඩේ සුව කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙනම් නාමයේ ව්‍යාධිය නැති කරගන්න ඕන, රූපයේ ව්‍යාධිය නැති කරගන්න ගමන් මේ නාමයේ ව්‍යාධිය තමයි රූපයට වලපාන්නේ. මෙන්න මේක හොඳට තේරුම් ගන්න. මේ නාම රූප සම්බන්ධ මේ දෙන්නෙක් ඉන්නවනේ මේක ඇතුලේ. එක්කෙනෙකුට විතරක් පේක් කළා කොහොමද? දැන් දන්නවනේ දෙන්නෙක් ඉන්නවා කියන්නේ. බේත් තියෙන්නේ ජපානයේද ඇමරිකාවේද දොස්තර ළඟද නැත්නම් දෙයියෙක් ළඟද කොහේ ගියත් ඔච්චර තමයි කියන්නේ කුසල් අකුසල් දෙක. එතකොට දෙන්නවම සමීප කරන්න ඕනේ. ප්‍රඥාව නැති නිසා තමයි රූපය විතර සමීප කරන්න හදන්නේ. බැරි දේ කපලා දාන්න. දී වැඩිය වැඩිව කපලා දාන්න. දැන් දී වැඩියව තියෙන්නේ හයිෆයි ආයතනේ කියලා. හොඳ සුඛෝභෝගයන් තමයි දී වැඩිය වැඩි. එහෙනම් ඒ සමහර අය මේක බොහොම ආසයි කියනත් වචනෙන් කියනත් ආසයි කියනවා. මට තියෙන්නේ මේක. මම යන්නේ අහවල් ස්පිටාලෙට. එතනින් බෙහෙත් ගන්නකොට හොඳ වෙනවා. හොඳටම හයිෆයි වැඩි වෙච්ච ගමන් කකුල කපනවා කියනවා. එතකොට තමයි තේරෙන්නේ දැන් මොකද වෙන්නේ. මේ මොකද මේ දී වැඩියව කියන හෝමෝන සමතුලිතතාවය බිඳිලා මේ නාමයෙන් මේක ඇති වෙන්නේ. දැන් මෙතන ડોક્ટર මහතුරු ඉන්නවනේ. පැහැදිලි කළා දෙයි කියනවා. මොකද ඒ ડોક્ટર මහත්තයා දැන් ටිකක් හිත දියුණු කරලා තියෙන්නේ. දැන් පේනවා. මේ රූපේට නාමයේ සම්බන්ධ වෙන ආකාරය දැන් දකින්න. ඔක දැක්කේ නැති ડોક્ટર මහතුරු කන කපලා ගන්න. මේ මොකද්ද මේ හෝමෝන සමතුලිතතාවය බිඳිලා මේ නාමයේ සම්බන්ධ වෙන පිටිවිග්‍රන්තිය තමයි මේක පාලනය කරන්නේ. මේ ඔක්කොම එහෙමයි. පිළිකාව කියන්නේ ඒක තමයි. දිය වැඩියාව කියන්නේ ඒක. දිය වැඩියාව කියන්නේ ඔක්කොම දරුණු පිළිකාවක් කියන්නේ. ඒකට සමාජ පිළිකාවක් වෙලා තියෙනවා. එච්චරට ලෝභය වැඩි. දිවේ රසය කොච්චරට අල්ලනවාද? මස් කෑවට කමන්නේ දිය වැඩියාව හැදෙයි කියලා කියන තමයි දැන් උගන්වන්න වෙන්නේ කියන්නේ. ඔක කරේනම ඔක වැඩි කියන. සතා මැරෙන්නේ ලෝභ දේශ මොහ වර්ධනය කරගෙන. මේ රූපකායේ හෝමෝන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒක මේ ශරීරයට ඇතුළු නම් ශරීරයටත් එකතු වෙනවා. දැන් හැබැයි ඔය දියුණු රටවල් වල හොයාගෙන තියෙනවානි කුකුල් මස් කෑවහම ඉක්මනින් වැඩි වේටපත් වෙනවා ළමයි කියලා. යන්තම් තේරිලා පොඩ්ඩක් විතර කියන. ඒකකින්ද ගෑනු ළමයින්ට කුකුල් මස් දෙන්නේ එපා කියලා කියන්නේ. එතකොට බයිර හලල පහිරවයන්ට පාඩු වෙන නිසා කියන්නේ. හැබැයි පොඩ පොඩ ඔක දැන් දැනිලා තියෙනවා වැඩි විය කමින් අය වැඩි. දැන් ලංකාවේ කේන්දර බලන මිනිස්සුත් ඔක කියනවා කියලා මට පේනවා කියලා. වැඩි විය කමෙන් අඩුයි. හේතුව කුකුල් මස්. ඇයි කුකුලගේ හෝමෝන කිකිලිගේ හෝමෝන ටික ඔක්කොම වෙනස් කරලා තමයි හදන්නේ. හදලා ඔක දෙනවා කන්න. ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් මම මේ ඕගොල්ලෝගේ නම් වලින්මයි කියන්නේ. ඔබ තේරෙන්නේ නැත්නම් කියලා නැත්නම් අපි විපස්සකට නම් ඔක ඇතුලේ දින ඔක්කොම ටික පේනවා කියලා. ওই දෙක වෙනස් කරලා දීලා ඔක කාපු ගමන් ළමයින්ගේ ඇඟේ විශේෂයෙන්ම ගෑනු ළමයි කියලා හිතන්නේ නැහැ. පිරිමින්ටත් එච්චර තමයි කියන්නේ. හෝමෝන ක්‍රියාවලිය වෙනස් වෙනවා. ඒ ගෑනු හෝමෝන පිරිමි ශරීරවල. එතකොට දැන් ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝන ඇඟේ තියෙන්න ඕන තැන් වල හිස්ට්‍රොජන් ප්‍රොජෙස්ටරෝන් වර්ධනය වෙනවා. ඉතින් මේ මිනිස්සුන්ට මොකද වෙන්නේ? ඒවා ටික මම කියන්නේ නැහැ කියලා කියන්නේ. ඒ නිසා හෝමෝන සමතුලිතතාවය බිඳිලා. ඕන්න දැන් ඉතින් ඉන්සියුලින් එක ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. ඉන්සියුලින් නෙමෙයි ඔකට බලපාන්නේ වැඩි හරියක් ඇඩ්‍රිනලින් කියන හෝමෝන. ඔක හොයාගෙන නැහැ වෛද්‍ය විද්‍යාවේ. බටහිර වෛද්‍යරේම නේ දොස්තර මහත්තයා කියලා. ඉන්සියුලින් ගැනමයි කතා කරන්නේ. ඉන්සියුලින් නෙමෙයි වෙනස් කරන්න ඕන ඇඩ්‍රිනලින්. ඒතර ඕක ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන දෙකත් එක්ක හරිම සම්බන්ධයි. ඒක නිසා තමයි මස් කනකොට දැන් මස් කන්නේ. ඕක නොකා ඉන්නම බුදුහාමුදුරුවෝ කෑවා කිය කේ කියන්නේ. පොත්වල දැන් දියලිය යන. බුදුහාමුදුරුවෝ මස් කෑ අපි කෑවහම මොකද? දැන් ඉතින් හොඳම දේ තමයි ලෙඩ. ඒක නිසා තමයි වෙදකමක් කරන්න ආරෙති. දැන් මෙතනින් විහාට මස් කනවා නම් ලෙඩ හොද කරන්නේ නැහැ කියලා මේ බෝඩ් එකක් ගන්න. මොකද හොද කරලා යවන ආයි හොද ලෙඩේ හෙට හේතුව හදාගෙන එනවා. එතකොට මේ මස් කියන ටික ඉස්සරහට ටික කියනවා තව ටිකක් කොහොම ගියේ දේ කෝ කියනවා. මාසේ ආදීනයි. දැන් බුදුහාමුදුරුවෝ කෑවා කියලානේ කියන්නේ. හොඳයි අපි කන එක ගැන කියන්නේ නැහැ. බුදුහාමුදුරු ගැන ඕන කෙනෙක් කවුද? හැබැයි උඹලට කෑවොත් මෙච්චරයි වෙන්නේ. මේක ඉස්සරහට කියලා දෙන්න වෙන්නේ ওই ටික කියලා. හැම කෙනාම මෙහෙ ඇවිල්ලා සමහර අය අහනවා නෝන මස් කෑවට කවන්නේ නැද්ද? මේ බෙහෙත් කරන්නේ කෑවට නම් කමන්නේ නැහැ අපිට මොකද ලිස්ට් උනාට අපිට කරන්න දෙන්නේ මෙහෙ නයි ඕන තරම් අහනවා කියලා ප්‍රශ්න ටෙලිෆෝන් කරලත් අහනවා මස් කෑවොත් කමන්නේ නැද්ද මස් කන්නේ මාළු කෑවොත් කමන්නේ නැද්ද මාළු කන්නේ ඉස්සෝ කෑවොත් කමන්නේ නැද්ද කොයිතරම් මේ මේක නොකා ඉන්නම බෑ කෑවත් නම් කමන්නේ නැහැ ඉන්සියුලින් වෙනස් වෙයි කියලා තමයි ඉස්සරහට බෝඩ් එකක් ගහලා තියෙනවා
මම ළමයන් කුමරන් දෙන්නගෙන
මස් මාංශ පරිභෝජනය හා විද්‍යාත්මක පරිදි මේක ලියලා තියෙන්නේ මොකක්ද
කියන්නේ ඒක වැඩක් නැහැ ඊයේ එක තමයි ඊයේ අර කවුද එයාගේ කවුද ඉන්වයිට් කරන්නේ මේ අර ඉතුරුව මම මේක ඇවිල්ලා ඊට පස්සේ මේ හස්බන්ඩ් කොහෙද කොහෙද යුනිවර්සිටි එකේ ඉන්න කවුද වෙයි
කියන්නේ ඩමෙන්ට් වැඩමුද ඩමෙන්ට් වැඩමුද එතන ඉන්න කොහොමද ආවා හරි
හරි
අචල වැඩමුද
ඔව් එයා දෙන්නේ කියලා මම
දන්නවා කංගිදුර වයිට් වෙනවා හරි සම්පත් වෙනවා දැන් අර ආරණ්‍ය වල වාසය කරපු ස්වාමීන් වහන්සේ අවුරුදු 80ක් ජීවත් වුණේ කිසිම වේල් තුනෙනුත් එක වේලයි වගේ. මේ නාමයේ දියුණු කරගෙන ජීවත් වෙන්නේ. මේක තේරුම් ගත්තාම දැනගත්තාම මේ නාමයෙන් තමයි රූපේට ඔක්කොම තියෙන්නේ සම්බන්ධය තියෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ ඒක එක වේලක් අඩු කරන්න කියලා කිව්වා. හිත දියුණු වෙනකොට ඕන නැති වෙනවා. මොකද මේ හිත දියුණු වෙනවා කියන්නේ කෙලෙස් අයින් කරනකොට. මේ රූපේට අවශ්‍ය ආහාර ප්‍රමාණය අඩු වෙගෙන යනවා. අවශ්‍යතාවය අඩු වෙගෙන යනවා. එතකොට ආහාර පුදේ දවල් වළඳුවාම ඉන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි කියන්න තියෙන්නේ කියනවා. දැන් කී දේ ලකුණයි තමයි. 11යි 20යි දැන් අද අපිට වැඩි කතා කරන්න වෙලාවක් නැති නිසා අද පුදේ වැස්ස නිසා 10ට පටන් ගත්තේ කියනවා. පොඩක් කට්ටි 10 වෙනකොට ආවනේ. ඒක නිසා අපි මේ කෙටි විග්‍රහයක් ගත්තේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දැන් මේ තුනම নমස්කාරය මේ ත්‍රිවිධ රත්නේ ශක්තිය ගන්න ආකාරය පංචශීලය ඊළඟට ඉතිපිසෝ ගාතාව මෙන්න මේ ටික ඔක්කොම රෙකෝඩ් වෙච්ච ටික ඇති චූලගෙන් මේ ටික ඉල්ල ගන්න කියලා කියනවා ඉල්ලගෙන මුලින් ඉඳන් හැමෝම අහන්න নমස්කාරය මේක කරේ මං හිතන්නේ ගිය අවුරුද්දේ මුල හරිය තමයි নমස්කාරය කියලා දුන්නේ. ඉතිපිසෝ ගාතාව කියලා දුන්නේ මේ අවුරුද්දේ මැද හරිය කියනවා. මේකේ තේරුම් ගන්න ශක්තියක් තියෙන්න ඕන. දැන් අදුතරමේ යන්තම් අඳුර යටපත ගන්නවා වගේ මොනවා හරි පේනවනේ. ඒක නිසා කිව්වහම වැටහීමක් ඇති කරගන්න පුළුවන් කියලා. මේ බුද්ධ ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඥාණය ඇති කරගන්න නම් මේක මනස දියුණු කරන්න ඕන. එතකොට මේ මනස යම් මට්ටමකට එක එක මට්ටම් වල දියුණු කරපු කට්ටිය මෙතන ඉන්නවනේ. ඔය අයට හොඳට වැටහෙනවා. අනිත් කට්ටියට අඳුර අතපත ගන්නවා වගේ පොඩ්ඩක් වැටහෙනවා. ඒ නිසා මේ নমස්කාරේ නම් මේ ටික ඔක්කොම චූල එක සීඩියකට අනිවාර්යෙන් ගන්න ඕනේ කියලා. එක සීඩියකට දෙකකට තුනකට ඒ ගැතුටි දැන් කරපු ටික දිනවා නේද බලන්න. හා? අද දෙන්න පුළුවන් නේ. ඔන්න අද ඉල්ල ගන්න. අද චූලට කන්න දෙන්න පොඩි ටික ඉල්ල ගන්න. චූල ආහාරෙන් ජීවත් වෙන්න ඕනේ කියලා. මේක අහන්න කියලා. নমස්කාරය අද කරපු ටික පංචශීලය පංචශීල ගැන වෙනම විග්‍රහයක් ඇති නේද චුල. මෙතන පාරමිතා ගැන කියලා දීලා ඇති පංචශීලය ගැන කියලා දීලා ඇති ඉතිපිසෝ ගාථාව ගැන පොඩි විග්‍රහයක් ඇති. පොඩි විග්‍රහයක් කියන්නේ ඔබ නිවන් අවබෝධ කරගන්න කම්ම තේරෙන්නේ නැහැ කියලා ඉතිපිසෝ ගාථා. දෙදෙසලා කියලා බුදුරජාණන් වහන්සේ හිටියනම් මේ කතා කරන නාතර මොනවද තේරෙන්නේ කියලා කියයිද? ඉතිපිසෝ ගාතව තේරුම් ගන්න නිර්වාණ අවබෝධය ඇති වෙනවා. බුදු කෙනෙකුට තමයි ඒක හරියටම තේරෙන්නේ. එහෙනම් දැන් යන්තම් ඔයගොල්ලන්ට තේරෙයිනේ තේරෙන්න ටික ගන්න කියලා. ඊට පස්සේ තව ටිකක් භාවනා කරන්න. ඊට පස්සේ ආයි මේ ටික අහන්න. ආයි භාවනා කරන්න ටික මාස දෙක තුනක්. ආයි අහන්න. භාවනා කරනවා කියලා අත් දෙක බෙදගෙන ඉඳලා වැඩක් නැහැ. හිත දියුණු කරගන්න කියන එක කියන්නේ. කැලේ සයින් කර ගන්න ඕන කියනවා මේක මේ විශේෂයෙන්ම මෙතන ඉන්නේ වැඩි හරියක් දෙමව්පියෝනේ කියන්නේ දෙමව්පියෝත් එනවා දරුවෝත් එනවා බැඳීම අයින් කළ ගත යුතුම මෙට තිබිල වැඩෙන් වැඩක් නෑ. හැම කිසා ගෝතමීගෙන් කිසා ගෝතමී ජාතකෙන් ඔක තේරුම් ගන්න කියලා කියන්නේ. නොමල කෙනෙක් නැහැ, ව්‍යාධියක් නැති කෙනෙක් නැහැ. එහෙනම් මේ කොයි ව්‍යාධියත් එකයි ධර්මයේ ගමන් කරන කෙනාට. පිළිකාව කියන එක මහ ලොකු ලෙඩක් නෙමෙයි ධර්මයේ ගමන් කරනවා නම්. ඔක හැදෙන්නේත් නෑ හරියට නිර්වාණ අවබෝධය ඇති නම් මෛත්‍රිය තියෙන නැති තැනයි පිළිකාව එන්නේ. දැන් හිතන්න එපා අනේ මම මෛත්‍රී කරන්නේ නැද්ද කියලා. නෑ, ඕගොල්ලෝ දන්නේත් නෑ තාම මෛත්‍රිය කියන්නේ. මෛත්‍රිය හදවතේ ඇති වෙනවා කියන්නේ උපේක්ෂාව එන්න ඕන. උපේක්ෂාවේ දියුණුවයි මෛත්‍රිය කියන්නේ. දුක අඳුරගන්න ඕන මෛත්‍රිය ඇති වෙන්න. එහෙනම් මේ ටික දියුණු කරගන්න. දියුණු කරගන්නකොට ඔය ලෙඩ ඇති වෙන්නේ නැහැ. ලෙඩ නැති වෙලා යනවා ඉබේම. එතකොට අපිට කර්ධරයක් නැතුව සඳතින්න ඉන්න පුළුවන් කියලා. දැන් චූලට භාවනා කරන්න වෙලාවකුත් නැහැ. චූල කොහෙදියත් වටේට එකතු වෙනවා. එතකොට දැන් ගොඩක් වෙලාට මට කියන්නේ ප්‍රියන්තට භාවනා කරන්න ඇතුළට වෙලා ඉන්න ඕනේ. එළියට ආවොත් කවුරුහරි ගෙල්ලෙනවා. නැත්තම් ටෙලිෆෝන් කෝල් එකක් කියලා. අනේ නෝනෝ ගාගෙන එනවා. භාවනා කරන්න කිව්වොත් ඕවා හිතෙන්නේ නැව තේරෙන්නේ නැහැ. ඉතින් සෑහෙන මහන්සි වෙන්න ඕන ටික 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 ඉස්සෙල්ලා නිලවලට දී ඉස්සෙල්ලා වට්ටෝරු දෙනවා කියලා. ඊට පස්සේ එහෙම නේද චම්පික ඕගොල්ලන්ට කරේ. ඊට පස්සේ එන්න නිලවලට තියන්නේ කියනවා. ඉතින් නිලේකට තියෙන ගමන් ටික ටික කියලා දෙනවා. පස්සේ කියලා දැන් ඉතින් දැන් ටිකක් ශනීපයිනේ. දැන් තේනවා මේ දෙයියෝ නම් කොහොමද දෙදේ හොද කරනවා. දැන් දෙයියෝ ගෑනේ එල්ලිලා ඉන්නේ කියනවා. ඊට පස්සේ දැන් නීති දාන්න පුළුවන්. දැන් භාවනා කරේ නැත්තම් මම වෙදකම් කරන්නේ නැහැ. ඔන්න ඉතින් ඊට පස්සේ භාවනා කරන්න ගන්නවා. බයර භාවනා කරන්නේ. ඔන්න කරනකොට තේරෙනවා කියනවා. ඒ අර බුදුහාමුදුරුවෝ කිසාගෝතමීට නොමලගේකින් අප ගේන්න කිව්වොත් ඔහොමද නැති. ඔක ගේ ගිහිලා 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 ගිහින් දැන් ඉතින් ළමයාට පඩ ගන්න අප ගේන්න ගියන්නේ. කොහේ හරි කමන්නේ යනවා. අන්තිමට තේරෙනවා වැඩක් නැහැ කියලා.
සෝනටම දාලා යනවා.
ළමයාව දාලා ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා නිර්වාණ අවබෝධය ඇති කරගන්න. ඉතින් මේ ටික තමයි අම අපිත් කරන්නේ. මුලින් කියන කින තරම් බෙහෙත් දෙනවා. ටෙලිෆෝන් එකගෙනුත් දෙනවනේ. අනේ අතන රිදෙනවා නේ වෘති විපස්සක දේ බෙහෙතක් කියනවා. ඒ පාර අඩු වෙනවා කියනවා. හොඳ වෙන්න නම් දෙන්නේ නැහැ විපස්සක ලේසියෙන් පින් කියන කෙනෙකුට කියලා
කියනවා.
බාගෙට හොඳ කරලා ඊට පස්සේ ඒ ලණුව දිගේ කරත්තලේ පෙන්න පෙන්න විසිනවා. දැන් ඉතින් ඔයගොල්ලෝ ඔක්කොම මේ නාතර විපස්සකර අහුවෙලා ඉන්නේ කියනවා. දැන් භාවනා කරන්න ඕන. මේ තරම් දුකක් විඳින්න ඕන ප්‍රඥාව පාදල දෙන්න. ප්‍රඥාව පාදවන්න මෙච්චර දුක් විඳින්න. ඒකට අපි ප්‍රාර්ථනා කරන්නේ හැම දිනාටම ලෙඩ ඇති වේවා, අනාගතයේදී ප්‍රාර්ථනා කරන ඔක්කොම පිළිකා දෙන්න වේවා. ඔක්කොම එතකොට ඔක්කොම නැත්තම් දොස්තරලා ගාවට යන්නේ. මෙහෙ ඇවිල්ලා භාවනා කරන්න කිව්වම ආයි දුර දොස්තර ගාවට. මෙයා කොහේ හරි යනවා. දැසි දෙන ආයි හැරිලා ඉන්නේ. ඒ ලාරිකල යන්න යන්න. කමන්නේ යන්න. ඕනතර යන්න. අපි දන්නව හොඳ කින්නේ. ඉතින් මේක ඕගොල්ලෝගේ පිනක් කියලා හිතන්න. මේක තමයි පෙර කුසල් ඉස්මතු වෙන වෙලාව. මේ පෙර කුසල් ටික තියෙන නිසා තමයි මෙච්චර දුකක් විඳගෙන හරි ඇවිල්ලා 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 අමුණගෙන ඉන්නේ. මේ ටික දියුණු කරගන්න. සංසාරේ මලුත් පුදන්නේ නැති කියලා හිතක් දැන් ඉතින් කියනවනේ විස්තරත්නායක කියනවා. ගෞතම බුදු කවුරු ඉන්න කාලේ මලුත් පුදන්නේ නැති බුදු වදින්නේ නැති බලත් අහන්නේ නැති ඕකයි මෛත්‍රී බුදුහාමුදුරන් කාලෙන් පස්සේ කියන්න සිද්ධ කරගන්න එපා. ඊට පස්සේ මේ භද්‍ර කාලේ බුදුවර ඉවරයි. එතකොට ඉතින් අඬ ඉඳලා වැඩක් නැහැ. මනුස්ස පුදන්නේ නැති මෙතේ බුදුන් දැක නිවන් දැක්ක නැතුව ඇති කියලා කියන්නේ නැතුව එන්න වැඩ කටයුතු සිද්ධ කරගන්න කියලා කියනවා.